இல்ல தேர்வா சரண சேவதாட்டிலும் கௌரவத்திரத்திலே குஜதாமு சாகச்சா வரம்புகிறான சுதரமாண்டி இது மீ சாகச்சா முழிந்தம்பு சங்விதானிகள் மிக அரம்பக்கலே மகாச்சாரி ரவி கொகல்கே வெத்துமா ஏதுமாவத் தாம கௌரவ சேபத் கரமி அதத் அப்பட்டமே தர்ம கர்ம பேரதி கரதிந்து அப்பகி கௌரவனீய சுவாமி வாசே அவசராய் தன் மண்டல ஜானவீர சுவாமி வாசே வித்திக்கு சம்பந்தரா இன்னும் சாமி சாக்காச்சாவட்டு ஆராதனா கண்ணுவா சாக்காச்சா ஆரம்பம் சரணாய் சாக்காச்சா ஆரம்பம்
திருவன் சரணாய். අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ කුජදා හමුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. විශේෂයෙන්ම අපි මහා හත්තිපදෝපම සූත්‍රයට අදාළව ඒ PDF එකක් කියවගෙන ඒකට අදාළ කාරණාවන් ඉස්මතු කරගෙන ආවා. අද තියෙන්නේ හතරවෙනි පිටුවට අදාළවයි. ඉතින් විශේෂයෙන්ම අපි ගිය සතියේදී බොහොම වටින කාරණාවක් සිහිපත් කරා. සත්‍යවාදී සත්පුරුෂයාට තමයි සද්ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් සත්‍යවාදී බව හා සත්පුරුෂකම නැත්නම් සද්ධර්මයක් එයාට ලැබෙන්නේ නැහැ. එයාට සද්ධර්ම අධිමානියක් විතරයි තියෙන්නේ කියන කාරණාව අපි බොහොම මේ වෙලාවක් අරගෙන අපි කතා කරා. එහෙම කතා කරලා දැන් අද සූත්‍රය ආරම්භ කරන්නට මත්තෙන් තියෙන පින්වතුනේ හතරවෙනි පිටුවට අදාළව එතන ඉඳලා මම කියාගෙන යන්නම්. කාට හරි යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් මතු වුණොත් මට බාධ වෙන්නේ නැහැ. ඒ අතරතුරේදී ප්‍රශ්න නගමින් සාකච්ඡාවට වටින කාරණා වේ නම් ඒවා ඉස්මතු කරමින් කරුණු කතා කරගෙන යමු වෙනවා. ඉතින් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් ඒ ධර්මයේ පිළිබඳව කෙනෙකුට ඕනකමක් ඇති වෙනවා නම් ඒ කෙනාට මොන වැඩක් මොන ප්‍රශ්නයක් තිබුණත් එයා ධර්මයට යොමු වෙනවා. ධර්මයේ ඕනකමක් ඇති කෙනාගේ ගතිය තමයි හොඳට තේරුම් ගන්න ප්‍රමාදය කියන එක. එයාට වෙන දේවල් තමයි වැදගත් වෙලා තියෙන්නේ, ධර්මය නෙවෙයි. එතකොට එවැනි කෙනෙක් තුළ ඒ අසත්පුරුෂකම, ඒ ධර්මය ඕන නැතිකම, සත්‍යවාදී නැතිකමමයි ජීවිතයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. දැන් ඉතින්ද කියනවා මේ ඡේදයෙන් කියාගෙන එනවා ධර්මයේ පිළිබඳව ඕනකමක් ඇති වෙලා තියෙනවා නම් ඒ ධර්මයේ අවශ්‍යතාවය තියෙන කෙනා. මොන ප්‍රශ්නයක් තිබුණත් මොන වැඩක් තිබුණත් එයා ධර්මයට යොමු වෙනවා කියලා කියනවා. ධර්මය පිළිබඳව උවමනාවක් ඕනෑකමක් නැති කෙනාගේ ගතිය තමයි ප්‍රමාදය කියන එක. එයා ප්‍රමාදයෙන් යටපත් වෙලා ඉන්නේ. එයා ප්‍රමාදයෙන් යටපත් වෙලා ඉන්නේ. එතකොට එයාට වෙන වෙන දේවල් තමයි වැදගත් වෙලා තියෙන්නේ. රටක දේශපාලන තත්ත්වය, ඊළඟට ආර්ථික උච්චාවචනයන්, අද සමාජයේ මෙච්චර මෙහෙම පිරිහිනා ආදී වශයෙන් එයාට අතිරේක දේවල් තමයි ප්‍රධාන තේමාව, ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ නේද? එක්කෝ පරිබාහිර ප්‍රශ්නයක්, තමන්ට තමන්ගේ ජීවිතයේ පිළිබඳව ප්‍රශ්නය, මේ සංසාරේ පිළිබඳව, සංසාරයේ දුක්ඛිත ස්වභාවය පිළිබඳව ප්‍රශ්නය ඒ කෙනාට ඉස්මතු වෙන්නේ නැහැ, ඉස්මතු වෙලා නැහැ. එයාට එයා ප්‍රමාදයි. ප්‍රමාද විහාරී ජීවිතයක් ගත කරන්නේ සේක කෙනෙක් නේද? අර නන්දිය සූත්‍රයේ වගේ මට මතක, එයා ප්‍රමාද විහාරී කියලා කියන්නේ සේක කෙනෙකුටයි. එතකොට පුතජන කෙනෙක් නම්, ලෝකයේ ඉන්න කෙනෙක් නම් එයාට ප්‍රමාදත්තේ යටටම එයා වැටිලා ගිහිල්ලා තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්නට ඕන කාරණයක් තමයි වෙන වෙනත් කාරණාවන් ඉස්මතු වෙනවා නම් එයාට ප්‍රමාදය කියන දේ වැද අප්‍රමාදය කියන දේ වැදගත් වෙලා නැහැ. ඊළඟට අපි කියාගෙන යමු. ඒ නිසා ධර්මයක් අහනකොට දැන් අපි දන්නවනේ දහම්සොඬ රජතුමා ධර්මය අහන්න ඕනකම නිසා රජකම අතහැරියා කියලා, ජීවිතය අතහැරියා කියලා. එතකොට එහෙනම් අපට ධර්මයක් පරියායක් ඉදිරිපත් වෙනකොට අපට අපේ වැඩේ ලොකු, අපට අපේ වැඩේ නම් ලොකු, අපේ ප්‍රශ්නය නම් ලොකු. එතන කවදාවත් ධර්මයක් එන්නේ නැහැනේ. එතන කවදාවත් ප්‍රායෝගික ධර්මයක් එන්නේ නැහැ. ප්‍රායෝගික ධර්මයක් එනවා නම් එයාට ඒක ධර්මය. ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඈතර වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙන විදියට ඉගෙන ගන්නට ඕන. ඉතින් ඒ නිසා තමයි මම ඔබට පැහැදිලි කළේ තේරුණා කියලා ගැලපීමකුත් නැති. තේරෙන්නේ නැහැ මේක අමාරුයි කියලා තමන්ව සාධාරණීකරණය කරන්නේ නැතුව දහමට යොමු වෙන්න. එහෙම වුණොත් මේ සුන්දර දහම, මේ සුන්දර ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක තමයි පහුරකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පෙන්වලා දෙන්නේ. පින්වතුනි හොඳට අහගන්න, මේ මං ඔන්න කරුණු ගණන් කරලා 1 2 3 කරුණු තුනක් කියනවා. ඔන්න කාට හරි ධර්මයක් ඇහෙනවනම් මෙන්න මේ කරුණු තුන සිද්ධ වෙන්න පුළුවන්. මොකද්ද? ධර්මයක් ඇහෙනකොට කෙනෙකුට කරුණු තුනක් වෙන්න පුළුවන්. කාට හරි අවස්ථාවක් තියෙනවා මේ කරුණුතා එකතු කරන්න පුළුවන් නම් එකතු කරන්න. මගේ මතක මට්ටමින් කරුණු තුනක් වන් සිහිපත් කරන්නම්කෝ. ඔන්න කවුරු හරි බණ අහන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ හරි, රහතන් වහන්සේ නමක් හරි, තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හරි, එහෙම නැත්නම් ගිහි උතුමෙක් හරි, කවුරු හරි ධර්මයක් දේශනා කරනකොට, එහෙම නැත්නම් දහම් කාරණයක් පැහැදිලි කරලා දෙනකොට කරුණු තුනක් සිද්ධ වෙන්න පුළුවන්. අංක 1. ඒක තමයි තමන්ට ඒ කියන කාරණේ ගැලපෙනවා. හොඳට පැහැදිලි වෙනවා. හා මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයනේ. මේ කාරණේම මම දන්නවනේ. මේක මේ ඔය කියන කාරණේම තමයි මම දන්නේ. ඒ කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධර්මයක් දෙන්නේ ඈතර වෙන්න. ඈතර වෙන්න දීපු ක්‍රමය තමන්ට වැටහුණාසේ සලකනවා. අන්න පළවෙනි එක. ධර්මයක් ඇහෙනකොට වෙන්න පුළුවන් පළවෙනි අනතුර තමයි ඒ කියන කාරණය තමන්ගේ ඈතර වෙන්න දීපු ක්‍රමය තමන්ගේ අත්දැකීම් ලෝකය අලලා ලෝකයේ වචන වලින් තමන්ගේ ලෝකයට අත්දැකීම් ලෝකයකට තහවුරු කරගන්නව නම් අන්න එතෙන්දි සිද්ධ වෙන පළවෙනි අනර්ථය. දෙවෙනි කාරණය තමයි ඒක මට තේරුණේ නැහැනේ. ඒ කියන්නේ මට ඒක අමාරුයි කියලා මේ යනවා. ඒ කියන්නේ අනේ මට බෑ, ඔක හරි අමාරුයි, හරි උගහටයි, හරි දුෂ්කරයි කියලා මට ඔච්චර බරණ දේවල් තේරුම් ගන්න බෑ කියලා තමන්ට තමන් මොකක්ද කරන්නේ? අර පරිභව කරගන්නවා. අර කතං පරිභෝති, කතිකම් පරිභෝති, අත්තානම් පරිභෝති කියලා ඔහොම තියෙන සම්මත්ත නියම සූත්‍රවලදී ධර්මයක් ඇහුණත් ඇහෙන්නේ නැති වෙන්න හේතු කියන්නේ නේද? අන තමන්ට පරිභව කරගන්න. අයියෝ මේක හරි අමාරුයි කියලා. ඔන්න ඔය දෙක අපිට සිද්ධ වෙන්න පුළුවන් අනර්ථකාරී සිද්ධින් දෙක. මොකද්ද? ධර්මය අහන කෙනෙකුට බාහිරෙන් ඈතර වෙන දහමක් ඇහෙද්දි, ඒ ඇහෙන ධර්මය ඈතර වෙන දහමක් වෙන්නත් ඕනේ. හැබැයි හොඳට මතක තියාගමු, ඈතර වෙන දහමක් ඇහෙදි අංක 1. මේ කියන්නේ මම දන්න දේන දන්න මම දැන ඉගෙනගත්ත දේමනේ කියලා ගැලපීමකට යනවා. 2. ඒක අමාරුයි දුෂ්කරයි කියලා අතහැරලා දානවා. අත්තානම් පරිභෝති, තමන්ට පරිභව කරගන්නවා. ඒක දෙවෙනි කාරණා. ඔන්න තුන්වෙනි කාරණය අන්න ඒක හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ එතර වෙන්න මේ දහමක්නේ කියලා දෙන්නේ නේද? ඒක පහුරකට උපමා කරලා පෙන්නනවා. පින්වතුන්ට මතක ඇති ආසිවිසෝපම සූත්‍රයේ වගේ මෙතර බයයි එතර බය නැහැ කියලා අර කියන්නේ ඒ නිසා මෙතර මෙතර බයයි එතර නිර්භයයි. එතර උනොතින් බයක් නැහැ ෂේම භූමියකට ගියොතින්. ඉතින් මේ පැත්තේ ඉන්න කෙනා මොකද්ද කරන්නේ? මේ එයා හොයා ගන්නවා තනපත් ලී දඬු ආදී දේවල් හොයාගන්නේ මෙතරින්මයි. ඔන්න හොඳට මතක තියාගන්න, අර එතර වෙන්න අවශ්‍ය වෙන පහුර හදාගන්න අවශ්‍ය වෙන අංගෝපාංග ටික හොයාගන්නේ මෙතරින්මයි. එහා පැත්තෙන් එහාලු මොකද්ද එතරින් ආනයනය කරපුවා නෙවෙයි, එහා පැත්තෙන් කවුද ගෙන දෙන්නේ නේ? ඡේම භූමියේ පැත්තෙන් එහා පැත්තෙන් එතර නිර්භය බය නැති තැනින් ගෙනත් දෙන්න වචන නැහැ, අමුද්‍රව්‍ය නැහැ, උපාංග නැහැ. මේ පැත්තෙන්ම තමයි අර තනපත් ඊට පස්සේ ලී දඬු දැව ඒ හැම දෙයක්ම පහුරට අවශ්‍ය දේවල් මෙතන හදාගෙන ඒක තියලා පහ කරලා තමයි අතින් පහෙන් වෙර වීර්යය අරගෙන මේ සිහිනි යොනින් යුක්තව ඈතර වෙන්නේ. අනේ උපමාවෙ පොඩ්ඩක් මතක තියාගමු, මේ පැත්තේ වචන වලින් මේ පැත්තේ දේවල් වලින් අර පාරුව හදා ගන්නා වගේ අපේ මේ ලෝකයේ ව්‍යවහාර කරන අද්දකීම් ලෝකයේ වචනම තමයි අපිට ඇහින්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයේ වචන මෙව්වේ නැහනේ. හැබැයි එහෙම කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මේ වචන මේ පැත්තේ වචන වලින්ම කියුවට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ කතා කරන්නේ මෙතරම නේද කියලා. නෑ නෑ, බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ මොකද්ද? ධර්මීය පහුරකට උපමා කරලා මේ පහුර හදලා තියෙන්නේ මේ පැත්තේ ලෝක මේ මෙතර වචන වලින්. එහෙනම් එතර ඒ වචන වලින්ම තමයි ඒ පහුරෙන්ම තමයි එතර වෙන්නේ. එනිසා කෙනෙකුට වැටහෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට අදාළව වචන කියද්දී ඒ වචන මේ ලෝකේ අදකින් ලෝකෙන් මනිතින් කියලා දෙන්නේ. හැබැයි අදකින් ලෝකෙට කතා කරන්නේ අදකින් ලෝකයේ තහවුරුණ ආකාරයට නෙවෙයි, අදකින් ලෝකයේ අතික්‍රමණය වෙන විදියට, අදකින් ලෝකයේ ඉක්ම වෙන විදියට. සොකීයත්‍ය තහවුරු නොවන ආකාරයට, සක්කායක් තහවුරු නොවන. බුදුරජාණන් වහන්සේ සාශ්‍රත කෝණයකින් ධර්මයේ දේශනා කළේ නැහැ. අසංකතය එහෙම නැත්නම් නිවීම, ඊතර වීම පිළිබඳව සංකත කෝණයකින් තමයි සංකත කෝණයකින් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකයට වචන දුන්නේ. සාශ්‍රත ලෝකයේ කවුරු ඒ ඇත්තයි මෙයම ඇත්තයි කියලා තහවුරුව ඉන්න ලෝකයට අසංකතේ නැත්නම් නිවීම පිළිබඳව ඉස්මතු කරේ සංකත කෝණයකින් යුක්තව. ඒ සංකතයේ කුමක්ද යයි කියා සොයාගෙන යද්දී සිදුවෙන්නේ නොරැඳී එතර වීම, ඉස්මතු වෙන මාර්ගයක් ඉස්මතු වීම තමයි සිද්ධ වෙන්නේ. හොඳයි, ඊළඟට අපි බලමු. ඒක තමයි පහුරකට උපමා කරලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වන්නේ. අපි ඒකත් අර 353 සාකච්ඡායේදී බොහොම ලස්සනට පැහැදිලි කරලා පෙන්නවා. මම හිතනවා ඔබ ඔක්කොමලා ඒක අහලා ඇති. මොකද හේතුව වැදගත් නිසානේ අහන්නේ. වැදගත් නැති කෙනා නම් අහන්නේ නැහැ. එයාට ඊට වඩා වැදගත් වෙන්නේ ජීවිතයේ ජීවත් වෙන තමන්ගේ වැඩ පිළිවෙලක් එක ජීවිතේ ගත කරන එක. ඉතින් ඒ නිසා මේ ප්‍රමාදී කෙනාට ඊතර වෙන දහමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අප්‍රමාදී කෙනාට ධර්මයක් වුමනා වෙනවා. ධර්මයක් ඇහෙද්දී වෙන්න පුළුවන් කරුණු තුනයි, අංක 1 තහවුරු කර ගැනීම, 2 අමාරුයයි කියලා ප්‍රතික්ෂේප කිරීම, අංක 3 ඒ කියන්නේ මොකක්ද කියලා අවධානය යොමු වෙනවා. යොමු කරලා එක පහුරක් හැටියට, වචන පහුරක් හැටියට අරගෙන එකින් එතර වෙන්න අවශ්‍ය වෙන චින්තනයේ මතු කර ගන්නවා. හොඳයි, මම අද ඔබට පැහැදිලි කරලා දෙන්නේ මහා අට්ඨපදෝපම සූත්‍රය. අපි ගොඩාක් කතා කළා අපිට මේ සූත්‍රය කරන්න කියලා දායකත්වයේ දරණා අය ආරාධනා කරන්නටත් යෙදුණා. ඉතින් ඒ නිසාම අපි මහාහත්ති පදෝපම සූත්‍රය ඔබට පැහැදිලි කරනවා. මහාහත්ති පදෝපම සූත්‍රය ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගේ ප්‍රධාන මග්‍ර ශ්‍රාවකයා වන භික්ෂූන්ගේ මව වන සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්ම පරියායක් ඉදිරිපත් කරන්නේ. ඔන්න දැන් මේ හත්තිපදෝපම සූත්‍රය ඉදිරිපත් කරන්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම හැරුණකොට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ, දහම් චක පවත්වන්නේ සාරිපුත්තයන් වහන්සේ කියලා. ඔන්න එච්චරයි. වෙන කාටවත් ඒ තනතුරු නාමය දීලා නැහැ. බුදුරජාණන් වහන්සේ හැරුණකොට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන එකම උත්තමයාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විතරයි අග්‍ර ශ්‍රාවකය. අනිත් එක ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි. ප්‍රඥාවෙන් අග්‍රේශ්වරයි කියලා කියන්නේ ප්‍රඥාවෙන් ඉහළ තමයි. එතකොට ප්‍රඥාවෙන් අග්‍රයි කියලා කියන්නේ ශ්‍රාවකයන් වහන්සේලා අතර අග්‍රයි. අග්‍රයි කියලා කියන්නේ ආයි සම නැහැ, ආයි සැසඳෙන්නෙත් නැහැ. ඊළඟට භික්ෂූන්ගේ මව වන අන්න. එතකොට භික්ෂූන්ගේ අම්මා, අම්මා කියන වචනයෙන් මේ හොඳ අර්ථයක් ගෙනවා. අම්මගේ කෙනෙක්ගේ තියෙන මාතෘත්වය, ඒ අම්ම කෙනෙක්ගේ තියෙන ආදරය, ආරක්ෂාව, රැකවරණය, හොයල බලල කටයුතු කරන එක, පෝෂණය කරන ගතිය. නේද? අම්මල දන්නවනේ නේ තමන්ගේ එකම දරුවෙක් හිටියොත් ඒ දරුවකට කොච්චර ආදරේද කියලා. දවල්ද රෑද නැතිව කොන්දේසි විරහිත ස්නේහයක් ආදරයක් තියෙන. එතකොට සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ජනෙන්ති. දරුවෙකුට දෙන්න ඕන හැම දෙයක්ම හාත්පසින්ම දෙනවා නේද? හැම පැත්තකින්ම මේ දරුවෙක්ට සෙනෙහස පූජා කරන තැනැත්තියක් තමයි අම්මා කෙනෙක් කියන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ මව හැටියට සැලකන්නේ. ඒ බව සත්‍ය විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අර ඔය තියෙන සූත්‍ර සාරිපුත්‍ර විස්කේ පහෝතිය ජත්තාරි ආර්ය සත්‍යානි ආර්ය කිතුම් දේසිතුම් පන්නේ ප්‍රේතුම් පත්ත ප්‍රේතුම් විවරතුම් විතුම් උත්තානි කාතුම් කියලා ඔය විදිහට සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ අගය ඉස්මතු කරලා වෙනවා. සාරිපුත්‍ර භික්කවේස මහණේ සාරිපුත්‍රයාණන් වහන්සේ පහෝති චත්තාරි අරිය සත්‍යං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍යම ආචික්කිතුම් දේශනා කරන්න, ආචික්කිතුම් දේශේතුම් දේශනා, ආචික්කිතුම් කියන්නේ කියන්නට, දේශේතුම් දේශනා කරන්න, පඤ්ඤපේතුම් පනවන්නට, පට්ඨපේතුම් පිහිටවන්නට, විභජිතුම් විස්තර විභාග කරලා පෙන්වලා දෙන, විභජිතුම් උත්තානීකරෝ කියන්නේ ඉස්මතු කරලා පෙන්වන්න සාරිපුත්‍රයාණන් වහන්සේ දක්ෂයි. ඒකයි සත්‍ය විභංග සූත්‍රයේදී ශාසනයේ මව හැටියට සාරිපුත්‍රයාණන් වහන්සේ පෙන්වලා දීන තියෙන්නේ. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්ම පරියායක් ඉදිරිපත් කරන්නේ. ඔන්න හොඳ වටින වචනයක්. හොඳ වටින වචනයක්. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වලා දෙන්නේ මොකද්ද? ධර්ම පරියාය. මොකද්ද පෙන්වලා දෙන්නේ? මේ වචනේ හරි වටිනවා. ධර්ම පරියාය. ධර්ම පරියායක් කියන්නේ එතර වෙන ක්‍රමවේදයක් කියලා දෙන්නේ. ඒ අහගෙන ඉන්න භික්ෂූන්ට තමන්ගේ මාන්නය, තමන්ගේ දැඩිකම, තමන් නිවැරදි කියලා එක තහවුරු කරගන්න හෝ, අයියෝ අමාරුයි මේක නම් මේ විදිහට තේරුම් ගන්න බෑ, මේක අමාරු වැඩ, මේකට අනුගත වෙන්න මට අමාරුයි කියලා ඒ පැත්තට යන්න නෙවෙයි ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න. අනුමන් කරුණු දෙකක් කියවනේද? එක්ක හොඳයි කියන තහවුරු කරගන්න, ෂෝක් කියන අද්දකින් ලෝකෙට ගලප ගන්නවා, ගලපවා ගන්නවා. එහෙම නැත්තම් අයියෝ අමාරුයි කියලා ඒකෙන් තමන්ට පරිභව කර ගැනීමක් කියලා. ඒ දෙන්නටම වෙන්නේ මොකද්ද? වෙන දේ තමයි. ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම ක්‍රමයක් කියලා දෙනකොට ඒක විචක්ෂණය කිරීමක් තමයි ඉස්මතු වෙන්න ඕන. චින්තනය මෙහෙවීම. ඊළඟට ඔබට මතක ඇතිනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සම්මත්ත නියම සූත්‍ර දේශනාවලදී පැහැදිලි වෙනවා යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ කාරණාවලින් සද්ධර්ම අදිමානයට යන සමහර අය මොකද සද්ධර්ම අදිමානය කියලා කියන්නේ ගලප ගන්නවා කියන්නේ. තව කෙනෙක් ඉන්නවා හීනමානයත් එක නින්දා කරගන්න. Tamanට බෑ කියන කාරණාව ඇතුළෙන්ම එනවා. එතකොට මේ දෙකෙන්ම වෙන්නේ ධර්මයෙන් ඈත් වෙන එක. ධර්මයට යොමු වෙන බැරි වෙන එක. ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් ඔබ මේ අහන ඉගෙන ගන්න ධර්මය තුළින් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා. ඉතින් මේ පිළිබඳව පින්වතුනි මෑතක කරා අපේ ලෝක සයින්හන්ස සුත්තවාදී සාක්කෝ කියලා දේශන මාලාව. ඒ දේශන මාලාවේදී බොහොම පැහැදිලිව ඒ පිළිබඳව විස්තර කරා. ওই සම්මත නියම සූත්‍ර ටික ඔක්කොම කතා කරා එක දේශනයකදී. ඊළඟට ඒවං මේ සුතං වශයෙන් පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒකං සමයං භගවා සාවත්‍යං ඉරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වසන්නට යෙදුනේ සැවැත්නුවර ජේතවනාරාමේ ජේතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ භික්ඛු ආමන්ත්‍රේ ඒ වෙලාවේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂුන් නමතනවා ආවුසෝ වික්ඛෝති ඇවැත්නී කියන භික්ෂුන් නමතනවා ආවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසු සාරිපුත්තයන් වහන්සේට ඇවැත්නී කියලා ඒ භික්ෂුන් වහන්සේ පිළිවදන් දෙනවා ආයස්මා සාරිපුත්තෝ ඊටදෝච ශාසනේ මව ශාසනේ අග්‍රශාවකයා සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ විදිහට භික්ෂුන් වහන්සේලාට මෙහෙම වදාරනවා සේයතාපි ආවුසෝ යානිකානිච ජංගලානම් පානානම් පදජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝදානං ගච්ඡන්ති හත්තිපදං තේසං අග්ගමස්කායෙත තේසං මහාන්තත්තේන මහණනි මේ සියලුම පාදයන්ගේ පාසටහන් ඇතාගේ පාදයේ පාසටහන්ට දාන්න පුළුවන් මොකද හේතුව ඇතාගේ පාදයේ තමයි සියලු පාසටහන් අතර මහත් වූ ලොකුම පාසටහන් අනෙක් සියලු සත්‍යයන්ගේ පාසටහන් ඇතාගේ පාසටහන් තුළට දාන්න පුළුවන්. ඒව මේවකෝ ආවුසෝ. ඒ වගේ තමයි මහණෙනි. යේකේචි කුසල ධම්මා. සබ්බේතේ චතුසු අරිය සත්‍යේසු සංඝං ගච්ඡanti. යම්කිසි කුසල ධර්මයක් වෙනවාද ඒ සියල්ලක්ම ආර්ය සත්‍ය කියන මේ හතරට සංගෘහිත වෙනවා. කතු හතමේ චතුසු. මොනවද ඒ හතර? දුක්ඛේ අරිය සත්‍යේ දුක්ඛ සමුදය අරිය සත්‍යේ දුක්ඛ නිරෝධේ අරිය සත්‍යේ දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය අරිය සත්‍යේ. ඔන්න පින්වතුනි මේ මහා වනාන්තරයක ජීවත් වෙන හස්තියක පාසටහනට අනිත් මෝ රුකෝන් ඕයිතේ ඕන සතියක පාසටහන ඔබවන්න පුළුවන් වගේ මෙන්න මේ සියලු මේ සියලුම කුසල ධර්මයන් නේද කුසල ධර්ම හරි ලස්සන වචනයක් නේද දැන් ඔය තියෙන්නේ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදවණං ඒතං විපාන ශාසනං කියන සෑම බුදුරයාණන් වහන්සේ නමකගේම අනුශාසනාවක් වෙනවලු අනුශාසනාවේ ඒ සියලු පාපයන් නොකරන කුසලස්ස උපසම්පදා කුසලයන් උපසම්පාදනය කරගන්න කුසලයන් සම්පාදනය කරගන්න කියලා කියන එකෙන් එනං මේ සිය ඒ කුසල ධර්මයන් කියන වචනයට මොකද ආරි සත්‍ය හතර ඇතුළත් නේද යම් කිසි කුසල ධර්මයක් තියෙනවා නම් කුසලයි කියන වචනය අන්නේ කුසල කියන වචනය යටත් වෙනවා ආරි සත්‍ය හතර මොන දෙයින් බලන්න අපි හැමදේම කියන කරණීය මත් කුසලේන යං සන්තම් පදං අභිසමිච්ච මතකද කරණීය කළ යුතු අත් කුසලේන අර්ථය කැමති දක්ෂයා විසින් අන්න අර්ථය කැමති දක්ෂයා විසින් ඒ කියන්නේ අර්ථය තමයි සක්කාය නිරෝධය ඉතර වීම කුසලයි කියලා කියන්නේ දක්ෂයා ඒ දක්ෂයා කියලා කියන්නේ ඉතර වෙන්න කැමති ආර්ය සත්‍ය පිළිබඳව නුවණ තියෙන දක්ෂයා ආර්ය සත්‍ය භාවිතයේ හැකියාව තියෙන දක්ෂයායි තමයි එතනදී අර්ථ ගන්නන්නේ නේද මොනෝදේ ආරි සත්‍යේ දුක්ඛේ ආරිය සත්‍යේ මොනවද දුක්කාරය දුක කියන ආර්ය සත්‍ය, සමුදය කියන ආර්ය සත්‍ය, නිරෝධය කියන ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී කියන ආර්ය සත්‍ය කියන මේ සතරට සියලුම කුසල ධර්මයන් කැටෙන්නේ. මේ හතරට සියලුම කුසල ධර්මයන් කැටි වෙනවා. එහෙනම් කුසලය සමානයි චතුරාර්ය සත්‍ය, චතුරාර්ය සමානයි කුසලය. එහෙනම් ඕනම කුසල කියන වචනයට අයිති ඕනම ඉගැන්වීමක් ආර්ය සත්‍ය කැටිවිය යුතුයි, ආර්ය සත්‍ය මුහු විය යුතු මයි. පැහැදිලි නේද? හරි. එතකොට අපි කවුරුත් දන්නවා ඔන දැන් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දැන් ඔය දැන් මේ කතා කරන්නේ දුක්ඛ සත්‍ය නෙවෙයි, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. ඒ කියන්නේ දෙක, එක නෙවෙයි, එකක් නෙවෙයි, තුනක් නෙවෙයි, හතරක් නෙවෙයි, දෙක. දෙක ගැන කියන්නේ. එතකොට අපි කවුරුත් දන්නවා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරන තැනදී පැහැදිලි කරන්නේ තණ්හාව. දුක්ඛ ආර්ය සත්‍ය පැහැදිලි කරන තැන මොකද්ද පැහැදිලි කරන්නේ? තණ්හාවනේ. නැත්නම් තිත්තායතන සූත්‍රය එහෙම ගත්තට පස්සේ පැහැදිලි කරන්නේ අවිද්‍යාව ආදී මෙන්න මේ මේ කරුණු. දැඩි තණ්හාව කියලා කියන මේ කාරණාව, අවිද්‍යාව, තණ්හාව කියන කාරණාව, රාගය ඇලීම කියන කාරණා කවුද කියන්නේ? කාරණාව කවුද කියන්නේ කුසලයක් කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි දන්නව නේද මේ තණ්හාව කියන දේ මේ කාගෙන් හරි ඇහුවොත් තණ්හාව හොඳයිද කියලා ඇහුවොත්, දැන් අපි හිතමු බණ අහන කාගෙන් හරි තණ්හා කරන එක හොඳයිද? ආපෝ තණ්හා කරන එක නම් හරි හොඳ නැහැ, හරිම නරකයි. තණ්හාව කියලා කියන්නේ මේ සසර අරගෙන යන මේ කාරණයක් කියලා කියන්න පුළුවන් තණ්හාව. ඔව්, ලෝක විවහාරයේ හැටියට ඒක හරි. හැබැයි දැන් මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙන්නේ සම්මුතික ලෝකේ තණ්හාව කියන තැනින්ද? නෑ නෑ, ධර්මපරයය කිසිමතු කරන්න කුසල. දැන් අපි දන්නේ තණ්හාව මොකක් කියලාද? අකුසලයක් කියලා. හැබැයි කුසලයේ කියන වචනේට ආරි සත්‍ය හතර ගැබ් වෙනවා. ආරි සත්‍ය හතරේ දෙවෙනි කාරණිය තණ්හාව. තණ්හාව යායන් තණ්හා පොනෝභවිකා නන්දි රාග සංගත තත්ත්‍ර තත්ත්‍රා විනන්දිනී සයති ඉදන් ඔනෝයි කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම පෙන්නල දෙන්නේ කුසලයක් හැටියට. කුසලයක් හැටියට තමයි පෙන්නල දෙන්නේ. මොන සූත්‍රයේද? මහත්වදුම සූත්‍රය. කුසලයක් සාමාන්‍යයෙන් අපි දන්නේ මොකද? කුසලයක් නෙමෙයි අකුසලයක්නේ. එතකොට එහෙනම් දුකෙහි හේතුව අපි කවුරුත් දන්නේ අකුසලයක්. දැන් අපි හිතන්නේ පින්වතුනි ඒ කාරණාව ලෝකයේ ඉන්න කෙනට ලෝකයේ තුරදී ගෝචර වෙන කාරණාවක් හැටියටනේ. දැන් දැන් තණ්හාව ලෝකයේ ඉන්න ලෝකයේ තියෙන ලෝකයේ ඉන්න කෙනෙකුට නම් ලෝකයේ ගෝචර වෙන කාරණයක් හැටියට. හැබැයි ආර්ය සත්‍ය කියලා කියනකොට දැන් මේ ලෝක පරියාය නෙමෙයි ධර්ම පරියාය, ඊතර වෙන පරියායක් වෙන්න දෙනකොට ආර්ය සත්‍ය කියලා දෙනකොට ඒක දැක්මක් වෙනතුන. ඔන්න ඒතර තණ්හාව කියන්නේ මොකද්ද? තියෙන ලෝකේ ඉන්න කෙනෙකුගේ ගෝචර දෙයක්ද දැක්මක්ද? එහෙනම් තණ්හාව මෙතන පෙන්නලා දීලා තියෙන එකක් හැටියටද? දැක්මක් හැටියට. ඒ වචනේ හරි වටිනවා නේද? දැක්මක් හැටියට. ඒක හොඳට තේරුම් ගන්න. මේක දැක්මක්. දකින විදියක්. ජීවිතයේ පිළිබඳව නුවණින් යුක්තව දැකීමේ වැඩපිළිවෙල තමයි ආර්ය සත්‍ය හතර කියන්නේ. අනේ ජීවිතයේ පිටමදව නුවණින් යුක්තව දැකීමේ වැඩපිළිවෙල තමයි ආර්ය සත්‍ය හතර කියන්නේ. එතකොට හටගන්නා විදිහේ දැක්ම තමයි දුක්ඛ සමුදය කියන්නේ. අන්න ඒ වචන ලස්සනයි නේද? සමුදය සත්‍ය කියන්නේ මොකද? හටගන්නා විදිහේ දැක්ම නේද? සමුදය ආර්ය සත්‍ය. උතුම් සත්‍යක්. සත්‍යක් කියලා කියන්නේ ඊතර වීම. ලෝකය කියන්නේ බොරුවක්. ඇත්තක් සත්‍යයක් කියලා කියනවා නම් ඊතර වීමක් කුළු ගන්න එනවා. එහෙනම් හටගන්න මොකද්ද? හටගන්න මොකද්ද? එතකොට හටගන්නා විදිහේ දැක්ම තමයි දුක්ඛ සමුදය කියන්නේ. යම් කිසි කෙනෙක් සත්‍යවාදී ජීවිතයක යෙදෙනවා නම් මම ඔබට මුලින් පැහැදිලි කළා සත්පුරුෂ භාවයෙන් යුක්ත කෙනෙක්, අවංක විවෘත සත්‍යවාදී භාවයෙන් යුක්ත කෙනෙක්, අවංකව විවෘතව සත්‍යවාදීව ඉන්නවනම් අන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම ජීවිතයේ යෙදෙන කාරණායක ලැගගන්නේ නෙවෙයි යන්නේ. ඔන්න අවංක සත්‍යවාදී කෙනා ජීවිතයේ යෙදෙන කාරණාවන් මොනවද? පෙනෙද්දී, ඇහෙද්දී, දැනෙද්දී, දැනගනිද්දී, ප්‍රකට වෙද්දී, විඳිද්දී, හඳුනගනිද්දී, සකස් වෙද්දී, දැනගනිද්දී, තද ගතියක්, සීතල නුසුම් ගතියක්, වැగిරෙන ගතියක්, උෂ්ණ ගති, හමා යන ගතියක් දැනෙද්දී, කය ප්‍රකට වෙද්දී, වචනය ප්‍රකට වෙද්දී, මනස ප්‍රකට වෙද්දී නේද? ඕනම අවස්ථාවක එනවා යනවා, කනවා බොනවා, ජීවිතේ දුක සැප දැනෙනවා. ඕනම අවස්ථාවකදී ඒ එන ඕනම යෙදීම මොකක්ද කරන්න වෙන්නේ? අන්න අන්න ඒ කෙනා අනිවාර්යයෙන්ම ජීවිතයේ යෙදෙන කාරණාවක නැග ගන්න නෙවෙයි යන්නේ. ජීවිතයේ යෙදෙන කාරණාව කුමක්ද කියලා හොයන්න යන්නේ. මම ඔබට හොඳ වචනයක් කියන ලස්සන වචනයක් ඔය ආදි බ්‍රහ්මචාරී පඤ්ඤා සූත්‍රයේ පෙන්වලා දෙනවා. නොලැබූ ප්‍රඥාව ලබන්නට, ලැබූ ප්‍රඥාව වැඩි දියුණු කරගන්නට, භාවනාවෙන් වැඩෙන්නට හේතු වන කරුණු අතරේ එක කාරණයක් තියෙනවා. කල්යාණ මිත්‍රෙක්ට යොමු වීම. ඒ යොමු වෙලා එයා ගිහිල්ලා අහන්නේ, ඉදං බන්තේ කතං ඉමස්ස පත්තෝති ස්වාමීනි, ඉදං කතං, මේ ඉදං කියන්නේ මේ කියන එක, කතං කියන්නේ කෙසේද. ඉදං කතං අනේ වචනේ හොඳට මතක තියාගන්න. මේක නන්දකෝවාද සූත්‍රයේ තියෙනවා. ඉදං කතං, ඉදං කතං, මේක කෙසේද? දැන් මේක මොකක්ද කියන එක නෙමෙයි. දැන් අපිට අපේ රුකුසයින්හස් ලස්සන උපමාවක් කියලා දෙනවා. ළමයෙකුට සෙල්ලම් බඩුවක් මොකක් හරි අමෝනෝතින් එයා එක් ළමයි දෙන්නේ කියන්නේ. එක ළමයෙක් මොකද කරන්නේ? අර සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කර කර ඉන්නවා. බුද්ධිමත් ළමයෙක් ඉන්නවා. එයා සමහරට මේ සෙල්ලම් බඩුව කෑලි කෑලි ගලවනවා. හැබැයි එයා මේක වුණේ කොහොමද කියලා වෙනවා නේද? අපි හිතමු ජංගම දුරකථනයක් සෙලියුලර් ෆෝන් එකක් ආදාරි තියෙනවා කියලා. දැන් කවුරු හරි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් මේ සෙල් ෆෝන් මේ දුරකථනයේ ඒක එක සමාජ මාධ්‍ය වැඩ කරන හැටි ෆෝන් එකෙන් කරන්න පුළුවන්. විනෝද ජනක දේවල් එක එක අර භුක්ති විඳින එක තමයි කරන්නේ. ෆෝන් එක භුක්ති විඳිනවා. ෆෝන් එක අනු يعني ෆෝන් එකත් එක්ක ජීවත් වෙන සැරි සැරීම කරනවා. ෆෝන් එකට යට වෙනවා. හැබැයි ඔන්න තව කෙනෙක් මේ තව කෙනෙක් ඉන්නොත් අපි හොඳට හොයන කෙනෙක්. ඉදං කතං, මේක කෙසේද? මේක කෙසේද? මේක කොහොමද? මේක මොකක්ද කියලා ඒකත් එක අත්විඳීමක් නෙවෙයි. මේක කෙසේද? මේක වෙන්නේ කොහොමද? අන්න එතකොට දැන් සත්‍ය ගවේෂී කෙනෙක්, කුසල ගවේෂී කෙනෙක්ගේ ස්වභාවය තමයි මොකද්ද? ජීවිතයේ යෙදෙන කාරණාව කුමක්ද කියලා හොයන්න යනවා. ඔබ හොඳට බලන්න, ඔබේ ජීවිතයේ දුකක්, වේදනාවක් එනවා, සතුටක් සොම්නසක් වෙනකොට ඔබ කරන කාරණාව සතුට සොම්නසේදී නැග ගන්න එක, දුක දොම්නසේදී ඒක එක නැග ගන්න බවින් යුක්ත වීමත්, ඒකත් එක ගැටීමෙන් යුක්ත වෙන එකක් නෙවෙයිද කියලා ඔන්න බලන්න. මට සැපක් සුවයක් ආවොත් අවංකව බලන්න ජීවිතය දිහා හැරලා තමයි දැන් හොඳ සුවපත් දේවල් ආවට පස්සේ අපි එකට යට වෙලා ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ඒකට යට වෙනවා. දුකක් આવතින් ඒක එතකොට මොකද්ද කරන්නේ? එකෙන් කොහොම හරි අයින් වෙන්නේ කොහොමද කියලා බලනවා. අර ලැබිච්ච සැපත් එක්ක ඉන්නවා, ලැබිච්ච දුක අයින් කරන්න හදනවා. හැබැයි මේ අර අර මේක කොහොමද කියලා, මේක කෙසේද කියලා, මේක කොහොමද, මේක කෙසේද කියලා හොයාගෙන යන කෙනෙක් ඉන්නවනම්, මේක කොහොමද මේක කෙසේද කියලා හොයාගෙන යන කෙනෙක් ඉන්නවනම් අන්න යා කවුද? සත්‍යවාදී කෙනෙක්. ඒකයි අපි අර ගිය සතියේ චංකි සූත්‍රයේ යම් ප්‍රමාණයක් කතා බහ කළේ. සත්‍යවාදී සත්පුරුෂ බව තියෙනවා නම් එයා නිරන්තරයෙන් යොමු වෙන්නේ කුමක්ද මේ ජීවිතය කියලා හොයන ගතියට. අන්න යා මොකද්ද මේ ජීවිතය කියලා හොයන ගතියට යනවා. ඒ හැවීමත් එක්ක ඒ කෙනාට ඒ හැවීමේ වැඩපිළිවෙලේදී, ඔන්න ඔය හොයන වැඩපිළිවෙලේදී අන්න යම්කිසි බවක් ලැබෙන එක ඉක්මන. අන්න ඒ හොයනවා නම් යාට යම්කිසි බවක් කියලා දෙයක්. මෙන්න මේ බවක්, අංශේ බවක්. මෙන්න එහෙන සරලව කිව්වොත් හොයන වැඩපිළිවෙලින් යුක්ත කෙනාට කෙනෙක් හමු වෙන්නේ නැහැ, තැනක් හමු වෙන්නේ නැහැ, දෙයක් හමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් බවක්, දෙයක් බවක්, තැනක් බවක්, අතීත බවක්, අනාගත බවක්, දැන් බවක්, එහෙම මුකුත් දෙන්නේ නැහැ. අන්න යම්කිසි බවක් ලැබෙන එක ඉක්ම වෙනවා. යෙදුණු බව ලැබුණු කාරණාව ඉක්ම වෙන වැඩ පිළිවෙල තමයි ඒ කියන්නේ. යෙදුණු බව ලැබීමක් නොවීම තමයි සත්‍යවාදී ව හේවීමේ වැඩපිළිවෙලින් සිදුවෙන්නේ. ඒ කියන්නේ දුක පිරිසිද හේවීමේ කෘත්‍යයේදී ඒ බව ලැබීම කියන තණ්හාවක් යෙදීම නොවි ප්‍රහාණය වෙන වැඩපිළිවෙල තමයි සිදුවෙන්නේ. අපි 353 සාකච්ඡාවේදී ඔබ පැහැදිලි කරන්නට යෙදුණා. ඔන්න ඕක තමයි ඉස්මතු වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව ඉස්මතු වෙනකොට යෙදීම කියන කාරණාවක්, නිවීම කියන ස්වභාවයක් අත්විඳිනවා කියලා කියන්නේ සාක්ෂාත් වෙනවා කියන කාරණාව. ඒ බව යෙදුණු බවක් ලැබීමක් නෙමෙයි. ඒ කියන්නේ එතරවීම ලැබෙනවා කියන එක නෙමෙයි. නිරෝධය කියන්නේ සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල කරපු බව දැක්මකින් යුක්තව ජීවිත පැවැත්ම ඒ වැඩ පිළිවෙලෙන් යුක්ත වුණු බව කියන එක තමයි පින්වතුනි මාර්ග පුත්‍ය. ඒ වැඩ පිළිවෙලේ යෙදෙන කමට කියනවා අපි මාර්ග පුත්‍ය කියලා. එහෙනම් මම ටිකක් ඡේද කිහිපයක් කතා කරගෙන ආවා. මෙතන ඉඳලා මේ ඒ කියපු ඡේද පරිච්ඡේද වල මොනවා හරි ඉස්මතු කරන්න තියෙන කාරණාවක් තියෙනවා නම් අපබෝධරු තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අර මේ අර කිව්වහම ධර්මයක් ඇහෙන කෙනෙකුට කරුණු තුනක් ඇති වෙන්න පුළුවන්. පළවෙනි දෙක අනර්ථකාමී, තුන්වෙනි එක තමයි වෙන්න ඕනි කියන එක. හැබැයි මට ගැටලුවක් තියෙනවා පළවෙනි කියන එක. ඒ කියන්නේ මෙහෙමයි, දැන් ධර්මයක් ඇහෙනකොට තමන් දන්න දේ ගලප ගලප ඉඳලා නැත්තම් තමන් දන්න දේම හරි කියලා හිතලා පූර්ණෙන් මං එකද වෙනවා, ඒක හරියටම හරි එහෙම නෙමෙයි වෙන්න ඕනේ. ඒ ධර්මයට යොමු වීම, නමුත් යොමු වෙන තැනදී දැන් මේක දැන් මේ කාරණාව අවබෝධ වෙනවා කියන එක තමන්ට ඇති වෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? අනිත් එක දැන් ඒ වගේම දැන් දැන් දහමක් මේ ඉතර වෙන දහමක් තමයි මේ ඇහෙන්නේ. දැන් එහෙම එතකොටනේ එහෙම අවබෝධයක් තුලින්නේ එතර නොවන දහමක් කියන එක. කියන්නේ දැන් අද කාලේ අපි හැමෝම දන්නවා විවිධාකාර විදියට මේ මේ අන්කද අනිත්‍යාර්ථ දක්වනවා එහෙම එහෙම. ඉතින් ඒ දැන් ඒ වගේ වෙන් අයින්, ඒ වගේ ධර්ම කතාවෙන් අයින් වෙලා හරි ධර්මයට යොමු වෙන්න ගැලපීමක් නැත්නම් අවබෝධයක් වෙන්න ඕන නේද? අර එතන මට පොඩි ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්, බොහොම ලස්සන වටින ප්‍රශ්නයක් ඇත්තෙම. ඔන්න මේ ඒකම මෙහෙමයි. ඔන්න දැන් මේ අපි මේ පරිච්ඡේදෙදිත් කිව්වනේ සත්‍යවාදීව කෙනෙක් ජීවිතයේ යෙදෙන කාරණාවල් හොයනකොට, සත්‍යවාදීව කෙනෙක් ජීවිතයේ යෙදෙන දේවල් හොයනකොට ඒ ජී ඒවත් එක පිළිහිටන්න පුළුවන් කමක් නැහැ. එතකොට එයා අපි හිතමු බාහිරින් ධර්මයක් ඇහෙනවා. බාහිරින් ධර්මයක් ඇහෙනකොට කවුරු හරි අපි හිතමු ලෝකෙට ගැළපෙන එකක් කිව්ව කියලා. එයාට විශේෂ හැකියාවක් තියෙනවා මේ කියන්නේ ගැළපෙන කාරණයක් ලෝකෙ තහවුරු වෙන කාරණයක් කියලා එයාට පුළුවන්. මේ මොකද එයා ජීවිතය ගැන හොයලා තියෙන නිසා එයාට ඇහෙන්නේ ගැළපෙන කාරණයක් නම් එයාට ඉක්මනට තේරෙනවා. හා හරි මේ කියන්නේ වික ඊතර වෙන පටිසෝතගාමි දහමක් නෙමෙයි කියන කාරණේ එයාට මේ තහවුරු වෙලා යනවා. ඊතර වීමක් කුළු ගැන්වෙන්නේ නැහැ කියලා. හැබැයි අර හොයන ගතියෙන් යුක්ත කෙනාට හරිම වටිනවා අහපු ප්‍රශ්නය. දහමයක් බාහිරෙන් ඇහෙනකොට අන්න එයාට ඉස්මතු වෙන මොකද මෙන්න මේ කියන කාරණය මගේ විෂයපතයට එහයින් යන කාරණයක්. මේක මගේ ලෝකේ කියට මේ මම දන්න මම හෙව්ව කාරණාවලටත් එහා අතික්‍රමණය වෙන කාරණයක් කියලා අන්න එතකොට තමයි අර එතකොට තමයි කියවෙන්නේ අම්මා මේ ඔය මොකද්ද දුද්දස දුරනුබෝද දකින්න අමාරු කියන්නේ දකින්න බෑ කියන එක නෙවෙයි අර අහපු ප්‍රශ්නයත් එක්ක දුද්දස කියන්නේ දකින්න දුෂ්කර කියන එක බෑ කියන එක දුෂ්කර දුද්දස දුරනුබෝද අවබෝධයට දුෂ්කර වෙච්ච කාරණා මේ කියන්නේ මගේ සීමාවට එහායි ගොඩක් එහායි යන කාරණා පුදුම පරම ගම්භීර කාරණයක් දස දුරන බෝධ අතක් ආචර තර්කයකට බඳුන්න්නේ ලෝකීය කාරණයක් ලෝකයට අයිති දෙයක්. හැබැයි තර්කයක හැසිරීමක් නැති නමුත් ශාන්ත ප්‍රණීත ශාන්තයි ප්‍රණීතයි. දැන් මෙයා ඇයි ශාන්තයි ප්‍රණීතයි කියලා දැන් මෙයා ජීවිතය ගැන හොයලා හොයලා හිම්බත් වෙලා හෙන්ඩත් වෙලා අර කියන්නේ ඔය සොයා පිරිසරණක් ඔය නොලැබ හවුහරණක් කිසි හවුහරණක් නැතිව ඉන්න නිසා මෙයාට ගැළපෙන ඒවා හරියන්නේ ගැළපෙනව නම් එයා ටග් ගාලා මේ ප්‍රතික්ෂේප වෙන. හැබැයි මෙයාගේ හෙවිල්ල සංසිඳිලත් නැහැ. හැබැයි මෙයාගේ පරාසිටේ යහින් ගියපු කාරණයක් දුද්දස දුරනබෝධ අතක්කාව සන්ත පනිත නිපුණ නිපුණ කාරණය කරී තියුර දැක්මකින් යුක්තයි පඬිත වේදෙනි නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු. දැන් මෙයාට එහෙන නුවණැත්තන් විසින් අවබෝධ කර යුතු අම්මා අපු ප්‍රශ්නෙට අදාළ කාරණේ මේක කියනවා නුවණැත්තන් විසින් අවබෝධ කරගත යුතු නිපුණ පඬිත වේදෙනි ඔය විදිහට කියනවනේ. අන්න එහෙනම් අර පඬිත වේදෙනිය කියලා කියන්නේ නුවණැත්තන් විසින් අවබෝධ කටයුතු ධර්මයක් තමයි දැන් ඇහින්නේ. ඉතින් ඒ නිසා මේ එතෙන්දි සද්ධර්මයට අම්ම සිහිපත් කරාසේම සද්ධර්ම අධිමානයකට යන්න බෑ. හැබැයි මේක ප්‍රතික්ෂේප කරනවත් නෙවෙයි. හිතන ගතියට විමසන ගතියට බාහිරට යොමු වුණාට පස්සේ අන්නේ බාහිරින් කියන ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වේවා එහෙම නැත්නම් අර මාර්ගය පෙන්නන කලණ මිතුරෙක් වේවා ගුරුතුමෙක් වේවා තෙරුන් වහන්සේ නමක් වේවා ඒ උත්තමයන් වහන්සේ පෙන්නන කාරණේ අන්නර ලක්ෂණ වලින් යුක්තයි. පඬිත වේදෙනී කියලා කියවන මේක දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්ත පනිත නිපුණ පඬිත වේදෙනියයි කියලා කියන්න නම් මෙයාගේ පැත්තේ ඒහා යම් වැටහීමක් තියෙන්න ඕනි. යම් ඒ වචනේ බොහොම ලස්සනයි. හරි වටින පොයින්ට් එකක් හරි මේ හරි වටින තැන. ඒ නිසා එයාට තේරෙනවා මගේ පරාසයට හසු නොවන දහමක් තමයි මේ ඇහෙන්නේ කියලා එයාට හේතු ගන්නෙන්නේ. ඒත් නැත්තම් එයාට හේතු ගන්නෙන්නේ නැත්තම් තමයි අම්මා එක්කෝ බෑ කියලා අතහරින්න එහෙම නැත්තම් සද්ධර්ම අධිමානෙ. මෙයාට හේතු යනවා හේතු ගන්නෙනවා. ඒක ඇර කියන්නේ සුත්තා දත්තා වචසා පරිහිතා මනසාන් දෙක්කිතා දිට්ඨිය සුපටිද්දා කියලා කියන්නේ. බාහිරින් ඔය දැක්ම පිරිසිදු වීම දක්වාම එයා යනවා. ඒ කියන්නේ ඇහෙන මට්ටම ඇහෙද්දි. ඉතින් අර ඒ නිසා මේ ඒක ගැළපිල්ලකට යන්නෙත් නෑ, ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නෑ. හැබැයි මේක ඊතරින්ම බොහොම ගම්භීර නුවණැත්තන් සුදීන්ට බුද්ධිමතුන්ට විදග්ධයන්ට වැටහීමෙන් වැටහීම් සහගත භාවින් යුක්ත අයට හදාර යුතු චින්තනය කළ යුතු දහමක් කියලා එයාට වැටහෙනවා. ඒක එයාගේ නුවණක්, ඒක හැකියාවක්.
ඒ කියන්නේ ස්වාමීනාස දැන් අර මගේ ගෝචරත්වයට එහා කියන්නේ දැන් ඒ කියන්නේ දැන් ධර්මයට යෙදිලා දසධර්මය දිගටම අහලා යම් කිසි අවබෝධයක් ආපු කෙනාට තේරෙනවා මේ කියන දහම මේ කියන සිද්ධාන්තය කවදාවත් මේ ලෝකයෙන් අතින් ඉන්න බෑ නුවණකට විතරයි දකින්න පුළුවන් කියන එක යාට අවබෝධ වෙනවා කියන එක නේද ස්වාමීන් වහන්සේ?
හරියට හරියම් හරියට හරියටම හරි. එයාගේ හරි ජී එයා ඔන්න හිතන්නකෝම මෙහෙම කියන්නේ එයා හොයන්නේ පෙනීම කියලා හිතමු. එයා පෙනීම පිළිබඳව හොයනවා 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 හොයනවා. කවුරු හරි ගැළපෙන එකක් කියනවා. කියපු ගමන්ම එයාට ඒකින් එයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයා ඒ කියන කාරණේ ප්‍රතික්ෂේප වෙනවා. ඔන්න මේ පෙනීම හරි ඇස හරි ඕන එක පටවිය හරි ඒ කියන එක පිළිබඳවම මේ ඔන්න බාහිරින් එතර වෙන විදිය කුළු ගැනෙන මේක ධර්මයේ කියලා කියන්නේ අම්මා ක්‍රම මොකද ඥායස් අධිගමායනේ කියන්නේ ඥායස් අධිගමාය කියලා කියන්නේ ന്യാයක් ඉස්මතු වෙන්නේ මෙතන දෙක ක්‍රමයක් ඒ කියන ක්‍රමය මගේ පරාසයට ඔබෙහි වූ එතර වෙන ක්‍රමයක් තියෙන කියලා යාට යම් අදහසක් එනවා ඒ අදහස එන්නේ ඇත්තටම හිතපු කෙනාට විතරයි නොහිතපු කෙනාට ওই ප්‍රශ්නේ ඒක එන්නේ නෑ අම්මා
ඒකයි ස්වාමීනාද දැන් අර සමහරක් වෙලාවට මට ඇහිලා තිනවා දැන් මට තේරුණා කියන කියලා කියනොත් ඒක වැරදි එතනින්ම නැහැ කියලා නමුත් යම් කිසි අවස්ථාවක අර දිට්ඨිය සුපරිවිද්ධා වෙනකොට දැන් මම කියලා ගන්නෙ නෑ නමුත් අර මේක අවබෝධ වුණ අර මං ඉස්සර සමර ස්කෙටින් කිව්වා වගේ මේ ලෝකෙන් කාටවත් වෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක ඥාණයෙන් දකින්න ඕනේ දෙයක් කියන එක ඒක අවබෝධ වෙනවනේ ඒ කියන්නේ එහෙම කෙලින්ම අර ස්ටේට්මන්ට් එකක් කරොත් තමන්ට තේරුණා කිව්වොත් එතනම වැරදි කියන එක එහෙමම කියන්න බෑ නේද ස්වාමීන් වහන්සේ
ඔව් එයා එයා දැන් එයාට වැටහෙනවා වැටහෙන කාරණේ තමයි අම්මා වැටහෙන කාරණේ තමයි මේකේ තේරුම් ගත යුත්තක් තියෙනවා කියන කාරණේ එයාට වැටහෙනවා විමසිය යුත්තක් මෙතන තියෙනවා කියලා වැටහෙනවා විමසිය යුත්තක් තියෙනවා කියලා එයාට වැටහෙනවා විමසද්දි සිදුවීම තමයි ඊතර වීම අම්මා
අනහරි ඒ කියන්නේ එතකොට ස්වාමීන් වහන්සේ අර මම මේ ළඟදි අපේ රහමුදස් ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහනකොට කිව්වා අර සක්කාය කියන දර්ශනය එතන ඒ සිද්ධාන්තය දැකපු කෙනාගේ කිසිම කෙලෙසයක් නැති වෙන්නේ නැහැ කියලා. කිසිම කෙලෙසයක් නැති වෙන්නේ හෝ නමුත් ඇත්තම වෙන්නේ මේ සිද්ධාන්තයේ මේ 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 ලෝකේ වැරද්ද අවබෝධ වෙන එක විතරයි කියන එක.
විකෘතිය
ඔව්
මම අමට පොන්චි උපමාවක් කියන මීට කලිනුත් කියපු උපමාවක් මේකට කොයිතරම් සාධාරණද දන්නේ නැහැ. ඔන්න හිතන්න මේ සාමාන්‍යයෙන් මිනිසෙක් ඉන්නවා. මේකම මීට කලිනුත් කියලා තියෙනවා. මට අහගත් උපමාවක් මිනිසෙක් ඉන්නවා. එයාට මේ අසනීපයක් හැදෙනවා. දැන් ඒ අසනීපය හැදුනට පස්සේ මේ එයා කියන්නේ අත් බෙහෙත් සාමාන්‍යයෙන් තමන් දාන්න කියන විදිහට කෙනකෙනා කියන ඒවා තමන්ට හිතෙන බෙහෙත් හේත් කරනවා. හැබැයි මෙයාට මේ කැස්සක් තියෙන්නේ. ඒ කැස්ස මේ අර දේවල් කරාට පස්සේ මේ යටපත් වෙනවා. සමහර වෙලාවට එක එක දේවල් තම්බල බොනවා, එහෙම නැත්නම් දන්න කියන ඉංග්‍රීසි හරි සිංහල හරි ආයුර්වේද හරි මොනවා ප්‍රතිකාරයක් කරලා මේ සනීප වෙන කලකට යටපත් වෙනවා. හැබැයි එයා මොකද කරන්නේ දැන්? ඔන්න අවක උත්සන්න වුණාට පස්සේ මෙයාට දරා ගන්න බැරි වෙන. දරා ගන්න බැරි වුණාට පස්සේ බැරිම තැන එයා යනවා වෛද්‍යවරයෙක් ගාවට. වෛද්‍යවරයෙක් ගාවට ගියාට පස්සේ එයාට බැරිම තැන උහුලන්න බැරිම තැන ගියාට පස්සේ වෛද්‍යවරයා මොකද කරන්නේ? මේ මෙයාව මේ පරීක්ෂා කරලා හොඳට පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට අපි හිතමු මෙයාට තියෙන පිළිකාවක් තියෙන්නේ කියලා. ඒ පිළිකාව නිසා තමයි මේ හැදිලා තියෙන්නේ කැස්ස. දැන් මෙයාට කියනවා මෙයමයි හේතුව මෙයමයි නිදානේ කියලා. ඔයාට තියෙන්නේ කැස්ස කියලා මේ එයා ආබාධ ආවා. ඔයාට තියෙන්නේ පිළිකාවක් කියලා කියනවා. දැන් මෙයාට පිළිකාව පේනවදම්? පේන්නේ නැහැ. ඇස් දෙකට පේන්නේ නැහැනේ. හැබැයි මේ වෛද්‍යවරයා කෙරෙහි මේ අසරණකමකුත් එක තමයි යමු වෙන්නේ. ඒ වෛද්‍යවරයා කෙරෙහි පූර්ණ පූර්ණ විශ්වාසවන්තකම්. අපි කියන්නේ සද්ධා ඇති අධිමුච්චති කියන පූර්ණ විශ්වාසවන්තකම ඇති වුණාට පස්සේ කියන මේක මෙන්න මේ නිසා ඔයාට තියෙන. දැන් අපිට ඇත්තටම අපේ අභ්‍යන්තර ශරීරයේ තියෙන දෙඩ අපිට පේන්නේ නැහැ. වෛද්‍යවරයා කියනවා කියනකොට මෙයා 100ට සද්ධා ඇති අධිමුච්චති. ඒක ඒ විදියටම පිළිගන්න. දැන් මෙයාට වෙන්නේ මොකද්ද? මෙයාට එක දෙයක් වෙනවා. මොකද්ද? කැස්සක් කියලා මොකද්ද? පිළිකාවක් යෙදිච්ච තැනකදී කැස්සක් කියලා ගත්ත, මේ තියෙන මට පුංචි සුළු ලෙඩක් කියලා ගත්ත වැරදි මතය දුරු වෙනවා. උන දැන් එක දෙයක් එයාට සිද්ධ වුණා. මොකද්ද? මේ මට මේ සාමාන්‍ය ලෙඩක් තමයි තියෙන්නේ කියලා හිතාගෙන හිතන් හිටපු වැරද්ද. පිළිකාව දරුණු පිළිකා රෝගයක් තියෙන. ඒ යෙදිච්ච තැන සාමාන්‍ය ලෙඩක් කියලා හිතාගෙන හිතන් හිටපු වැරද්ද, වැරදි අදහස නැති වුණා. ඔන්න වැටහීමක් ආවා. අර විකෘතිය නැති වුණා. හැබැයි දැන් මෙයාගේ පිරිකාව සනීපයිද? පිරිකාව සනීප නැහැ නේද? දැන් එයාට කළ යුත්තක් තියෙනවද නැද්ද? එයාට කළ යුත්තක් තියෙනවා නේද? එයාගේ නැති වුණේ සම්පූර්ණයෙන්ම වැරදි වැටහිල්ල විතරයි. වැරදි වැටහීම විතරමයි නැති වුණේ. හැබැයි වැරදි වැටහීම නැති වුණාට නිදී සූපත් වීමට දැනගත්තා. ඒ කියන්නේ නේද? සමහර වෙලාවට කියනවන්නේ දර මේ ප්‍රශ්නය දැනගන්නවා කියලා කියන්නේ يعني මේ උත්තරින් භාගයක් හමු වෙලා ඉවරයි කියලා කියනවනේ නේද? අම්මෝ යහපෝ සාකච්ඡාවේදී ස්වාමීන් වහන්සේ කියනවා අර සෝතාපන්න වෙනවා කියලා කියන්නේ අර මහා මේරුව තරම් මතකද? කියන්නේ ගල් කියන්නේ ඒ ගෙවිල ගිහිල්ලා පොඩි මේ ගල් කැට හතක් ඉතුරුනා වගේ අර එහෙම කියන්නේ. දැන් එයා එතන ඉඳලා මොකද්ද කරන්නේ? එයා එතන ඉඳලා කරන දේ තමයි අවශ්‍ය පිළියම් ප්‍රදාන. එහෙනම් දැන් මෙයාට ලෙඩක් තියෙන බව තමන් නෙමෙයි තනියෙන් හොයාගත්තේ, තමටයි ලෙඩ හිට. ඒක කිව්වේ වෛද්‍යවරයා. වෛද්‍යවරයාගේ වචනේ එහෙම විශ්වාසනේ. දැන් එතන ඉඳලා සුවපත් කරන දේවල් මොනවද? අන්න එතන ඉඳලා දේවල් තියෙනවා. දැන් තියෙනවා සනීප කරන්න ඕන දෙයක්. දැන් පිළිකාව කියන්නේ විකෘතියක්. අපි තුන් පිටිකාව කියන්නේ සාමාන්‍ය මට්ටමක් ගැන විකෘතියක්. මේක මේක සුවපත් කළ යුත්තක්. ඉතින් ලේ පරීක්ෂා කරන්න කිව්වට පස්සේ නේද පිළිපදින්න ඕන දේවල් කියනවා, පිළි නොපදින්න දේවල් කියනවා, වලකින්න ඕන දේවල් කියනවා, කරන්න ඕන දේවල් කියනවා නේද? ඒ ඔක්කොම නිර්දේශ කරන්නේ දැන් රෝගියාද නිර්දේශ කරගන්නේ තමම නෑ නේද අම්මා? වෛද්‍යවරයා කියන විදිහට නිර්දේශයට අදාළ. ඊට පස්සේ සියලු සැත්තම් දැන් බුදුරජාණන් වහන්සේට කියනනේ සල්ල tattwa අනුත්තරව කියන මේ ශල්‍ය වෛද්‍යරය කියලා කියනනේ ඉතර කරවන.
ඔව්.
ඒ වගේ කල්යාණ මිත්‍රයා කියන කියන විදිහට ඊට අදාළව අදාළ කටයුතු කරනවා. ඊට පස්සේ වෙන දේ තමයි සුවපත් වෙන්නේ.
ඒක හරි ලස්සනට පැහැදිලි කරා. මට තව එක ප්‍රශ්නයක් කියන්නේ ක්ලැරිෆයි කර ගැනීමක් තියෙනවා. අර වහන්සේ කියාගෙන යනකොට කිව්වා දැන් සත්‍යවාදී වෙන කෙනා හොයන් කියන්නේ ජීවිතයේදී හොයනවා කියන්නේ අපිට උණුසුමක් දැනෙන තැනදී, තද ගතියක් දැනෙන තැනදී, එහෙම නැත්නම් රූපයක් ශබ්දයක් ඇහෙන තැනදී, ඇහැ කියලා දැනෙන තැනදී, එතකොට එහෙම නැත්නම් යනවා එනවා කනවා කියන ඒවා වලදී කියන හොයන්න යොමු වෙනවා කිව්වහම එතන ඔය වහන්සේ බොහෝම මේ සරල වචනයෙන් කිව්වේ අර බුදුරජාණන් වහන්සේ කියපු පරියාය නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ ධාතු පරියාය, ආයතන පරියාය, මේ ස්කන්ධ පරියාය තුලින් දහමට යොමු වීම කියන එක නේද ස්වාමීන් වහන්ස?
හරියටම හරි. හොඳ මං කිව්ව ස්කන්ධ පරියායයෙන් ප්‍රකට වෙනවා, ප්‍රකට වෙනවා කියනකින් අදහස් කරේ රූපය කියන අර්ථයෙන්. වේදනා විඳිනවා, විඳීම හඳුන ගන්නවා, සංඥාව සකස් වෙනවා, සංස්කාර නැත්නම් ක්‍රියාකාරකම් ටික දැන ගන්නවා, විඥාණය ඊට පස්සේ ආපහු පේනවා, එනවා, දැනෙනවා, දැන ගන්නවා ආදි වශයෙන් ආයතන පැත්තෙන් සීතල උණුසුම් ගති ධාතු පරියායෙන් අරේ විදිහට තමයි යම් ඇතර මේ ඒ කාරණාවන් සිහිපත් කරේ. දැන් අර යනව එනව කනව බොනවා කියලා එහෙමත් කියවනේ, සරල වචනෙ කිව්වට දැන් හුස්ම ගන්නවා දීගං දැන් අස්ස දීගං ආස්ස සන්තෝ පස්ස සන්තෝ, හුස්ම ගන්නවා හෙලනවා කියන කාරණේ. ඊට පස්සේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති යනවා නේ, ගච්ඡන්තෝවා ඨිතෝවා නතර වෙලා ඉන්නවා, නිසින්නෝවා වාඩි වෙලා ඉන්නවා, සයානෝ හාන්සි වෙලා ඉන්නවා. ඒ ඕව තවත් කුඩා විදියට ගන්න පුළුවන්. අභික්කන්තේ ඉස්සරහා බලනවා, පටික්ක ඉස්සරහට යනවා, පටික්කන්තේ ආපස්සට එනවා, ආලෝකිතේ ඉදිරිය දිහා බලනවා, විලෝකිතේ වටපිටාව බලනවා නේ. ওই විදියට කියනෝනේ, සම්මිංජිතේ හතපය හකුලනවා, පසාරිතේ හතපය දිග හරිනවා, කියන්නේ අවයව. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණි, ඒකට කියන්නේ සංගල සිවුරු දරනවා, ගිහි අය නම් වස්ත්‍ර අඳිනවා, හඳිනවා පොරවනවා ඕන එකක්. සංගටි පත්ත චීවර දා, ඒ කියන්නේ පාත්‍ර දරනවා, කියන්නේ ඔබ ආහාර ගන්නකොට පිඟාන, හැන්ද, ගෑරුප්පුව, කෝප්පය, ඊට පස්සේ භාජන ඕන එකක් පරිහරණය කිරීම. ඊළඟට උච්චාර පස්සාව කම්මේ, කියන්නේ අපේ බහිශ්‍රාවීය කටයුතු ආදී කටයුතු, කියන්නේ සනීපාරක්ෂක කටයුතු කර ගැනීම, ඒ දේවලුත් මේකට අදාළයි. ඊළඟට අසීතේ පීතේ කායිතේ සාහිතේ, අසීතේ කද්දී, පීතේ බොද්දී, කන බොන වෙලාවට සාහිතේ සමහරට රස විඳිනවා. ඔය මොනවද රස විඳින්නේ, මොනවද අයිස්ක්‍රීම්, චොක්ලට්, ටොෆි ආදි සමහර දේවල් රස විඳින දේවල් තියෙන ඒවා කායිතේ සාහිතේ. ඊට පස්සේ භාසිතේ තුන්නේ බව කතා කරද්දී, නිශ්ශබ්ද වෙද්දී, ඊට පස්සේ නිදිවරද්දී ඕනම එකක්, ගතේ තිතේ නිසින්නේ සුත්තේ වාසිතේ ජාගරිතේ, ඔය විදිහට කියන්නේ ඒ ඕනම එක. ඊට පස්සේ ආපහු ගන්න පුළුවන් මොනවාද, තද වට වියපෝ තේජෝ වාය, ඒ ඕන එක, ඕන ගති ටික. ඊට පස්සේ තව ගන්න පුළුවන් ඔය කෙස් ලොම් නියද සම්මස්නාර ඇට ඇට මිදුළු ඉස්සරහට ඉගෙන කතා වෙනවා මේ සූත්‍රයේදී. ඊළඟට ආපහු තා මොනවද විඳීම්, සැප විඳීම්, දුක් විඳීම්, නොදුක් නොසුව විඳීම්, අපිට ඇති වෙන තරහසිත් ඇති වෙනවා. ඊට පස්සේ ගැටෙන සිත්, නොගැටෙන සිත්, ඇලෙන සිත්, නොඇලෙන සිත්, එකඟ වෙච්ච සිත්, එකඟ නොවෙන සිත්. ඊට පස්සේ අපිට නීවරණ අපේ ජීවිතය ඇති වෙනවා, ඕනම නීවරණයක් එක්ක නේද. ඊළඟට අපිට ආයතන ඇති වෙනවා. ඊට පස්සේ තව සමහරට බොජ්ජංග ඇති වෙනවා. බොජ්ජංග වුණත් කමන්නේ අපිට දකින්න යොමු කරගන්න. ඒ කියන්නේ අම සරලව ගත්තොත් සමස්ත ජීවිතේ ස්කන්ධ ධාතු ආයතන ඕන පරියායකින් ඕනම යෙදීමක්. ඉතින් අපිට වෙච්ච දේ මොකද්ද? ඒ දේවල් ඇත්ත කරගෙන අපිට තහවුරු වෙච්ච එකනේ වෙලා තියෙන්නේ. ඒවා ඇත්ත කරගෙන ඒක තහවුරු වෙලා එක්ක හොඳයි කියනවා එක්ක නරකයි කියනවා. හැබැයි ඒක මොකක්ද කියලා යන්නේ යෙදීම තමයි මේ කියන්නේ.
හරි, හොඳයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තිරුවන් සරණයි. එහෙනම් තව ටිකක් කරමු නේද? අවසානේ තව වාක්‍ය දෙකක් විතර තියෙනවා. අර 353 සාකච්ඡා හරිය විදිහට කියලා කිව්වේ නේද? අපි 353 සාකච්ඡාවේදී තොක පැහැදිලි කරන්නට යෙදුණා. ඔන්න ඕක තමයි ඉස්මතු වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණාව ඉස්මතු වෙනකොට යෙදීම කියන කාරණාවක් නිවීම කියන ස්වභාවය අත්විඳිනවා. අත්විඳිනවා කියලා කියන්නේ සාක්ෂාත් වෙනවා කියන කාරණාව. ඒ බව යෙදුණු බවක් ලැබීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙදීමක් හොයද්දි අර කලින් අර අම්මහපු ප්‍රශ්නෙත් එක්ක ඕනම යෙදීමක් හොයද්දි යෙදුණු බවක් ලැබීමක් වෙන්නේ නැහැ. නිරෝධය කියන්නේ සාක්ෂාත්. ඒ කියන්නේ මේකේ අර ඉස්සෙල්ලාම නිරෝධය කියන කාරණයක් එන්නේ නැහැ කොහෙවත් නේද? දැන් නිරෝධය කියන වචනේ දැවට පස්සේ එතකොට උච්ඡේදයකට යනවනේ. ඉතින් මුකුත් නැහැ නේ ඉතින්. දැන් ඇත්තටම අපි පැවැත්මකනේ ඉන්නේ. පැවැත්මේ ඉන්නකොට ඒ පැවැත්ම මොකක්ද කියලා හොයන්නයි යන්නේ. ඒ හොයන්න යනකොට තමයි සාක්ෂාත් වීම වෙන්නේ. එහෙම නැත්නම් නිරෝධය කියන කාරණය යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් බලන්න එතන තියෙන යංකින්චි නිරෝධ ධම්මං සබ්බන්තං සමුදය ධම්මං කියලා නෙමෙයි තියෙන්නේ නේද? යංකින්චි සමුදය ධම්මං, යංකින්චි කියන්නේ යම් කිසි සමුදය ධම්මං හටගන්නා ස්වභාවයක්. මොන දැන් යම් කිසි හටගන්නා ස්වභාවයක් වේනම් ඒ හටගන්නා ස්වභාවය දකිනකොට අනේ ඊට පස්සේ සබ්බන්තං නිරෝධ ධම්මං. අනේ ඒ ටිකට තමයි නිරෝධ ධර්මයක් කියලා කියන්නේ. ඒක යංකින්ච නිරෝධ ධම්මං සබ්බන්තං සමුදය ධම්මං කියලා එහෙම නෑ. ඒ විදිහට අර හටගන්න ස්වභාවය දකිනකොට එතෙන්දී සිදුවීම තමයි ඊතර වීම. නිරෝධය කියන්නේ සාක්ෂාත් වන වැඩපිළිවෙලක්. සාක්ෂාත් වෙනවා නැහැ කියන එක නෙමෙයි, සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල කරපු බව දැකීමකින් යුක්තව ජීවිත පැවැත්ම ඒ වැඩපිළිවෙලින් යුක්ත වුණ බව කියන එක තමයි පින්වුතුනේ මාර්ග කෘත්‍ය. ඒ වැඩපිළිවෙල කියන්නේ හොය මොකද්ද කරන්න තියෙන්නේ? දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මඟ වැඩෙනවා. අර ඒ විදිහටනේ තියෙන්නේ. අග ඉඳල මූලට නෙවෙයි, මග වැඩෙනවා, නිරෝධේ සාක්ෂාත් වෙනවා, තණ්හාව ප්‍රහාණය වෙනවා, ඊට පස්සේ දුක පිරිසිඳනවා කියලා නෙවෙයි තියෙන්නේ. දුක් ඉස්සෙල්ලාම දුක, දුක කියලා කියන්නේ යම්කිසි පිහිටීමක්. අපි මොකක් හරි යෙදීමක පිහිටලා ඉන්නවා නම් අන්නේ පිහිටීම හොයද්දි, පිහිටීමේ කෘත්‍යස්මතු වෙද්දි සමුදය තණ්හාව ප්‍රහාණය වෙනවා, නිරෝධේ සාක්ෂාත් වෙනවා, මාර්ගය වැඩෙනවා. එනිසා මේක වැඩ පිළිවෙලක්. වැඩ පිළිවෙල ඉස්මිත වෙන්නේ දුක පිරිසිඳ හොයන්න. අපි මොකක් හරි එකක් එක්ක läගගෙන ඉන්නව නම් අපි මොකක් හරි යෙදෙන කාරණාවක් එක්ක පදිංචි වෙලා ඉන්නව නම් මොකක් හරි යෙදෙන කාරණයක් වාසස්ථානය කරගෙන ඉන්නව නම් ඒකත් ඒ කාරණේ තදබිනන්දති. ඒක සතුටෙන් අභිනන්දනය කරනව නම් ඒකත් එක සතුටෙන් මුහු වෙලා ඉන්නව නම් අන්න ඒක මොකක්ද කියලා අපි හොයන්නයි යමු වෙනවා. අන්නේ හොයන යොමු වීමෙන් තමයි සමුදය ප්‍රහාණය වීම, නිරෝධය සාක්ෂාත් වීම සහ මඟ වැඩීම සිද්ධ වෙන්නේ. හොඳයි, ඊළඟ ඡේදය බලමු. එතකොට මොකක්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? දැක්මක්. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දැක්මක්. ඒක හොඳට තේරුම් ගන්න. ඒ දැකීම අපේ ජීවිතය තුළ ඇති. ඒ දැකීම අපේ ජීවිතය තුළ ඇතිවීම තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියන විග්‍රහයේ අර්ථය තමයි ඒක. එතකොට හොඳට තේරුම් ගන්න අපට මොනවා හෝ කාරණයක් ඔස්සේ මොනවා හෝ කාරණාවක් ඔස්සේ අපේ ජීවිතයේ දෙන කාරණාව හොයන වැඩපිළිවෙලක් එක්ක වෙන්නේ නැත්නම් අපි මොනවා හෝ කාරණාවක් එක්ක යෙදීම මැනීමක් එක්ක ලැග ගැනීමකට නම් යන්නේ. ඒක ටික හයිලයිට් කරලා තියෙනවනේ. ජීවිතයේ යෙදීම අර කලින් ප්‍රශ්නේ හැවි ස්කන්ධ වේවා ධාතු වේවා මොනෝ ඕන එකක් දුකක් වේවා සැපක් වේවා අපි අර පාලි වචන වලින් යනවට වඩා මේ නේද අපි ආවුන්නමට මෙහෙම එකක් ආවා ඊට වඩා දැන් මට මේ වෙලාවේ හරි සතුටුයි මේ වෙලාවේ දුකයි මේ වෙලාවේ මට කම්මැලි කමක් ආවා මේ වෙලාවේ මගේ හිත විසිරෙනවා මගේ හිත එක එකඟ නැහැ අන්න ඒ වගේ දේවල් නේද පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා සිංහලෙන් හිතන්න පටන් ගන්න අන්න ඒක තමයි මේ ජීවිතයේ යෙදීම අන්න ඒකයි මේ යෙදීම කියලා වචනයක් දීලා තියෙන්නේ ඔන්න දැන් අපි මොනවා හෝ කාරණාවක් එක්ක යෙදීම ජීවිතේ ඕන මේදීම මැනීමක් එක්ක අනේ යෙදීම හොයපු නැතිකම මොකද්ද වෙන්නේ මනිනවා මෙෂා කරනවා ඒ කියන්නේ මනින්න යනවා හොඳයි නරකයි ඕ අනිම මැනීමක් එක්ක නැග ගැනීමකට නම් යන්නේ හොඳට තේරුම් ගන්න ඒකත් එක යන්නේ නැගගත්තට පස්සේ අයින් කරන්න දඟන දැන් ඒව බාරගෙන අපි මොකද කරන්නේ ඒකෙන් අයින් කරන්න ඇත්ත කරගෙන ඒකෙන් අයින් වෙන්න හදනවා මම ඔකට මේ පහුගිය කාලේ පුංචි කාරණයක් සිහිපත් කරා ඔන්න ඒක උපමාවක් හැටියට ගන්න කවුරු හරි මත්පැන් පානය කරනවා මත්පැන් පානය කරාට පස්සේ සිද්ධ වෙන්නේ මොකද්ද මත් වෙන එකනේ කවුරු හරි කියනවා මෙන්න මේ වගේ දෙයක් මම මත්පැන් බොන්නම් හැබැයි මත් නොවී ඉන්න වෙරි නොවී ඉන්නම් කියලා කියනවා මත් නොවී ඉන්නම් කියනවා ඒක වෙන දෙයක් දැන් කවුරු හරි බාහිරින් කියනවා මත්පැන් නැත්තම් අරක්කු මත් වෙන සුළුයි කියලා කියනවා. දැන් අරක්කු මත් වෙන සුළුයි කියලා කිව්වට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකේ කියන්නේ අරක්කු කියන කතාවටම නොයන්න කියලා නේ කියන්නේ. يعني බාරගත්තොත් මත්වමනේ. මත් වෙනවමනේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. වහා ගිනිය විරෙන සුළුයි. අපි හිතමු ඒ සමහර ඉන්ධන ටැංකි වල එහෙම ගහලා තියෙනෝනේ තෙල් බවුසර් වල වහා ගිනි ඇවිලෙන සුළුයි. දැන් ඒකෙන් කියන්නේ මොකද්ද මේ ගිහිල්ලා හප්පලා බලන ගිනි කූරක් තියලා බලන ගිලි ඇවිලෙනවද කියලා බලන්නද? දැන් එතකොට එහෙම වුණොත් වෙන්න ඕන දේ වෙනවා. වහා ගිනි ඇවිලෙන සුළුයි කියන එකෙන් තීරණය කරන්නේ ගින්දර කිට්ටු කරන්නවත් එපා කියන එක. ගින්දර කිට්ටු කරන්නවත් එපා. කිට්ටු කරපු ගමන් ඒක මහා විනාශයක් ඒක. මහා ඒ කියන්නේ යන්නවත් එපා කියන. දැන් මෙහෙම කියනවා. මේ හරි. වහා ගිනි ඇවිලෙන සුළුයි කියලා කිව්වට පස්සේ හා මම ගිනි කූරක් ගින්දර ටිකක් කිට්ටු කරන්නම් හැබැයි පත්තු නොවී ඉන්න. ඒ කියමනම බොරුනේ. ඒ කියමනම බොරුයිනේ. දැන් අපේ අර ලොකු සයින්හන්සේ ලස්සන උපමාවක් කියන්නේ අල්ලගෙන ගහන දුවපිය කියලා. නේද? දුවන්න කියලා දැන් එයාගේ අතින් අල්ලගෙන තද කරගෙන එයාට ගහනොත් දුවන්න කියලා. වෙනවද? නෑ. වෙන්නේ නෑ. දැන් අපි මොකද කරන්නේ? läග ගත්තට පස්සේ එයින් අයින් කරන්න දඟලන. නේද? අර කියන්නේ මම මත්පැන් බොන්නම් මත් නොවී ඉන්නම් කියන වගේ කතාව. නෑ ඒකෙන් කියෙවෙන්නේම බාර ගැනෙන කමම වැරද්දක් නේ කියන්නේ. නේද? අන්න ඒ වගේ එක. එතකොට ලැගගෙන ඉවර වෙලා පදිංචි වෙන දඟලන ඇලීමෙන් යුක්තව රාගය ඇති වෙනවා ඕකනේ වෙන්නේ එතකොට ඔහොම වෙන්නේ යෙදීමේ කාරණාව හේවීමේ වැඩපිළිවෙලකට යොමු නොවුනා ඔකහොම වෙන්නේ ඇයි යෙදීමේ කාරණාව හේවීමේ වැඩපිළිවෙලකට යොමු නොවුනා ඒ තමයි අසත්‍යවාදී අසත්පුරුෂ කෙනාගේ ලක්ෂණ ඔන්න දැන් සත්‍යවාදී සත්පුරුෂයන් නම් ජීවිතේ යෙදීම හොයන්න ඕන අසත්‍යවාදී අසත්පුරුෂ කෙනාගේ ලක්ෂණේ තමයි යෙදීම නොසෙවීම. සත්‍යවාදී සත්පුරුෂ කෙනා යෙදීම කියන කාරණාව හිවීමේ වැඩපිළිවෙලක් යෙදෙනකොට හොඳට අහගන්න මේවා. සත්‍යවාදී සත්පුරුෂ කෙනා කවුද? සත්‍යවාදී සත්පුරුෂ කෙනා යෙදීම කියන කාරණාව හිවීමේ වැඩපිළිවෙලක් යෙදෙනකොට යෙදීම ලැබීමක් බවට පත් වෙලා මැනීමකට යොමු වෙන්නේ නැහැ. මැනලා මැනලා මොකද කරන්නේ? අම්මෝ රිදෙනවා, අම්මෝ වේදනාව, අම්මෝ අරක හොඳ නැහැ, අම්මෝ අරය බැන්න, අම්මෝ අර විදියට කිය කියා මොකද වෙන්නේ? යෙදීම ලැබීමක් බවට පත් වෙලා ලැබීම මැනීමකින් යුක්තව තමන්හා එකතු වෙලා ගැටීමයි ඇලීමයි පෝෂණය කර. ඉතින් ඔතනට පත් නොවෙන දැක්ම ඇති කරගන්න වැඩපිළිවෙලක් තමයි ආර්ය සත්‍ය කියන්නේ. ඔන්න ස්වාමීන් වහන්සේ ලස්සනට ප්‍රවේශය ගන්නවා ආර්ය සත්‍ය කියන කාරණාව පැහැදිලි කරලා දෙන්න. හොඳයි, අපි අදට එතනින් නතර කරමු. ඊළඟ සතිය අලුත් කාරණා ටිකක් තියෙන්නේ. ඒ නිසා මේ අහපු කාරණාත් එක්ක කතා කරන්න මොනව හරි තියෙනවා නම්, අදහස් දැක්වීමක් වගේ කාරණා තියෙනවා නම්, අපිට කාටත් උපකාර වෙන විදිහට ප්‍රශ්නයක් තියෙනවා නම්, තම තමන්ට අනිත් අයටත් උපකාර වෙන විදිහට ඉදිරිපත් කරමු. සුවන් සරණයි.
චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන් මේ අද සූත්‍රයේදී දැන් සත්‍ය මේ හත් මේ තථාගේ පාදයට, ඒ කියන්නේ ඒක චතුරාර්ය සත්‍ය කියලා ගත්තොත් ඒකට මේ ඔක්කොම මනසත්තුන්ගේ අඩි දාන්න පුළුවන්. කියන්නේ අනිත් කුසල ධර්මයන් අපි මොන මොන හරි කරන කුසල ධර්මද ස්වාමීන් අදහස් කරේ?
හරිම ලස්සන ප්‍රශ්නයක්. කුසල කියලා කියනවා නම් ඕනම කුසල කර්මයක් ආර්ය සත්‍ය කුළු ගැන්වෙන්න ඕන. එහෙම නැත්නම් අපි ඒ වාර ලෝකයේ පින් කියලා කියන්නේ ඒ කියන්නේ පින් නරක නෙවෙයි, උවමනයි, ඒක ඉතාම අවශ්‍ය දේවල්. ඕනම පිනක් අපි ඒව පින් පින් කියලා ගණයට ගෙනද හිත සතුටු කරලා දෙන්නේ. අර කියන්නේ මොකද්ද? සුඛසිතං අදිවචනං කියන්නේ සබ්බය හිතට සතුට සොම්නස ඉස්මතු වෙන්නේ ඒ දේවල්. එහෙම නැත්නම් කුසල කියන වචනයක් තියෙනවා නම් ආර්ය සත්‍ය ඉස්මතු විය යුතුමයි ඕනම කාරණා.
ස්වාමීන් වහන්සේට කුසලය සහ පින අතර වෙනස ඒකද? දැන් පින් කියන්නේ පිනා යනවා, සිත පිනා යනවා. දැන් අපි දැන් ධර්මයේ තියන දැන් වැටකුළු මලක් පූජා කරනවා කියලා එයා දිව්‍යලෝකට නොවත් එතන කිසිම අදහසක් ඒගොල්ල නැහැ. බුදුජාන වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි කිසිම අදහසක් නැහැ. නමුත් යාලට ඒ සිත පිනා ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන විදිහට යාට ඒක විපාක හම්බ වෙනවා. නමුත් දැන් කුසලය කියවහම ඊට වඩා දැන් කුසලස්ස උපසම්පදා කියලා වහන්සේ පැහැදිලි කරා. එතකොට ඊතර ඊට වඩා ගැඹුරු දෙයක් නේද? ඒ කියන්නේ අර දැන් ගත්තොත් එහෙම මහා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙන්නේ මොකද්ද? අර සත්තා, ඒ කියන්නේ කුසලය සහ කුසලයක් දන්නවා නම් කුසල මූලයක් දන්නවා නම් අකුසල දන්න අකුසල මූලයක් දන්නවා නම් ඒ කියන්නේ ඒත එපමණකින් සම්මාදිට්ඨි හොදි කියලා සම්මාදිට්ඨි සූත්‍රය නේ
සම්මාදිට්ඨි සූත්‍රය. ඔව්. කුසලං ජානාති අකුසලං ච පජානාති කුසල මූලං ච පජානාති අකුසල මූලං ච පජානාති එතවට අපිකෝ අර විදිහට එකකින්ම සම්මාදිට්ඨිය වෙයි කියලා කියන්නේ සම්මාදිට්ඨි.
ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපිට දැන් සාමාන්‍ය විදිහට අපි ගත්තාම දැන් අපිට තියෙනවානේ යම්කිසි භක්තියක් කියලා එකක් අපි අහලා දෙන වචනය භක්තිය. ඉතින් ඒ වගේම දැන් ඒ භක්තිය අනුව දැන් පුද පූජා කරන්න පුළුවන්, දේව වන්දනා, මල් පූජා, වට්ටි පූජා කරනවා, පොල් ගහනවා, ඒ භක්තිය. ඒ භක්තියට සාපේක්ෂව දැන් ධර්මයේ තියෙනවා සද්ධා කියලා වචනයක්. ඒක දැන් ඒ ධර්මයට අනුව නෑ ඒ ශ්‍රද්ධාව වෙනස් නේද? මේ අපි දැන් කියන භක්තියයි මේ භක්තිය සහ භක්තිය වර්සස් ශ්‍රද්ධාව කියන ගත්තොත් එහෙම දැන් මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ඇතුළට ගත්තොත් ඊට පස්සේ එක බලයක් වෙනවා. එතකොට අර මේ ශ්‍රද්ධාවත් එක්ක විරිය සමාධි ප්‍රඥා වුණාම එතකොට අර ශ්‍රද්ධානුසාරි අනුහාරි වෙලා එක්ක කියලා ධම්මානුසාරි වෙනවා. ඔය ඔතන එහෙම තීරණේ සම්බන්ධයක් වෙයි. දැන් අපි ඉතන භක්තිය නෙමේ නේද ඔතන ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙම වහන්සේ ඒ අදහස මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේ භක්තියත් එක්ක.
මේ ඒ ප්‍රශ්නේ හරි වටිනු ප්‍රශ්නය. මේ ඔන්න දැන් මම අපිට මං මෙහෙම කාරණයක් කියන්නම්කෝ. ඔන්න භක්තියක් එක්ක යනවනේ, භක්තිය කියලා කිව්වොත් අර ප්‍රාථමික මට්ටමේ ඇදහිලි, විශ්වාස, පුදසිරිත්, අභිචාර විදි ඒත් එක යනකොට අපි දන්න ඕනේ ඒක බුදුරජාණන් ඒ කියන්නේ අමූලකා කියලා කියන්නේ මුලක් නෑ ඒක නේද. අමූලක අමූලකා කියලා කියන්නේ දැන් අපේ ශාසනයේ මූලය තමයි ඊතර වීම, සක්කාය නිරෝධය. ඒ කියන්නේ අමූලකා කියලා කියන්නේ ඊතර වීම කියන මූලය නෑ. ඒකයි අමූලකා කියන්නේ. ඒකට මූල කියන්නේ ඔව් ආකාරවතී කියලා කියන්නේ කාරණා සහිතව ඇති වෙන ශ්‍රද්ධාවනේ. ඔන්න මේ මෙන්න මේ වගේ කාරණයක් මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි අර වචන ටිකක් සිහිපත් කරා කියලා ඒකේ අර්ථයක් ඉන්නේ නැහැ. මේක මම කියන්නේ අර අර දේවල් කියන්නේ අපිට ඇත්තටම මේ බුදු ගුණ සිහිපත් කිරීමක් කරන්න වෙනවනේ නේද? අනේ ඒක දැන් ඔන්න මම වසන්ත මහත්මයා සිහිපත් කළා වගේම අර අර භක්තියත් එක්ක ඇදහිල්ලත් එක්ක විශ්වාසයත් ඒකට වඩා එහා ගියපු එකක් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කියලා ඇති වෙන පැහැදීම එතනින් නේද කිව්වේ
නේද?
ඊළඟට තව වචනයක් කිව්ව තථාගතස්ස බෝධින් සද්දින්ද්‍රියන් කියලා. හැබැයි අන්නේ ඒක මේ ඒක කෙනෙක් ලැබෙන එකක් නෙවෙයි ප්‍රඥාව. තථාගතස්ස බෝධින් තථාගතයන් වහන්සේ ගියා අවබෝධි සද්දින්ද්‍රිය. සද්දින්ද්‍රිය වැඩෙන්නේ දැක්මකදී. ඔන්න හරි. අන්න ඔන්න දැන් මම කරුණු තුනක් කිව්වා. එක පල්ලෙහා ප්‍රාථමිකාර ඇදහිලි පුදුසිරිත් විශ්වාස එක්ක යන එක. ඒක ලෝකේ හැමෝම දෙනා කරන එකනේ. හැබැයි ඒක අංක එක. ඒක නොවෙන්නත් ඕන. අංක දෙක හැබැයි ඒකට වඩා වෙනස් වෙච්ච එකක් අපිට බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ කියලා ඉස්මතු වෙන්නත් ඕනිනේ නේද?
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඒක දෙවෙනි කාරණේ. සහ මේ කියන හදන වටිනම කාරණේ දැන් අපි වසන්ත මහත්මයා ඉස්මතු කරපු ලස්සන තැන ඉස්මතු කරන්න කියලා අදහස් කරන. තුන්වෙනි කාරණේ තමයි තථාගතස්ස බෝධින් සද්දින්ද්‍රියන්. ඒක මහත්මයා මේ කෙනෙකුට ලැබෙන එකක් නෙවෙයි, ඒක දැක්ම භාවිත වෙන්නේ. එහෙනම් ඒක ඒක අපිට කතා කරන්න බෑ. ඒක කෙනෙක් අත්විඳින එකක් නෙවෙයි. තථාගතස්ස බෝධින් සද්දින්ද්‍රියන් කියන එක තථාගතයන් වහන්සේගේ අවබෝධය. අවබෝධය એટલે අවබෝධය කියන්නේ අත්විඳින මට්ටම නෙවෙයි දැක්මක්. එහෙනම් ඔකේ අර ඉහළම තලයක් නේ දැක්මක් එක එක කතා කරන්නත් බෑ. ඒක මම අත් නොවිඳින කාරණයක්. ඒකේ ශ්‍රද්ධාව කියන්නේ ඒක දැක්මේ භාවිතය. ඒක උඩම එක. ඊළඟට යටම එක තමයි මොකද්ද? මේ අර මේ ප්‍රාථමික ගණයේ ඇදහිලි පුදසිරි ආදී වශයෙන්. ඒව නරක කියන්නේ යන්නේ නෑ. මොකද චූටි කාලේ අපි පුංචි කාලේ පුතේ සාදු කියන කීරේ කිව්වට පස්සේ බුදු පිළිමයක් දිහා බලලා එතන ඉන්නේ අපි පටන් ගන්නෙ.
එහෙමයි.
මං කියන්නේ ඒකත් නෙමෙයි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ඇති කරගන්න ගුණයක් ඉස්මතු කරගන්නේ කොහොමද? අනේ බුදුරජාන් ඔන්න ඒක කෙන කෙනාට දැනෙන තැනින් තමයි කරන්න ඕන. දැන් මෙන්න මෙහෙම කියන්නම්කෝ. ඔන්න මේ කෙන කෙනාට බුදු කියන්නේ බුදු ගුණ දැනෙන ප්‍රමාණය තමන්ට දැනෙන ප්‍රමාණයෙන් පටන් ගන්නවා. ඔන්න දැන් සමහර අය දැන් මං නිදර්ශනයක් කියනනම් අපි උපාලි ගෘහපතියට දැන් ඊයේ වාද කරන්නනේ. හැබැයි වාද කරන්න යනකොට ඒ වාදයෙන් පරාද වුණා. එයා ඊට පස්සේ එයාට දැනෙන විදිහට අර බුදුරජාණන් වහන්සේගේ ගැන බුදුගුණ ටිකක් ලස්සන මේ ගාථාව දිගට කියන්නේ. වීරස්ස විගත මෝහස්ස එහෙනම් එයාට දැනෙච්ච හැටි, එයාට දැනෙච්ච හැටි බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ තාන සූත්‍රයක් තියෙනවා, ඒ වේරංජක සාලෙයක වගේ සූත්‍ර තියෙනවා. ඒවදී ඒවයි බුදුරජාණන් වහන්සේ දැනෙච්ච හැටි. දැන් අපි හිතමු ඔන්න දැන් එක වෙලාවක චක්‍ර දේවේන්ද්‍රය කියන, දැන් චක්‍ර දේවේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ කොහේ හරි මේ වැඩම කරනකොට එයා ඉස්සරහින් වෙස්වලාගෙන යන කොල්ලෙක් ඉදිරියට, පුංචි කොල්ලෙක් වගේ. එයා කියනවා මේ මෙන්න බුදුරජාණන් වහන්සේ රස බලධාරී බුදුරජාණන් වහන්සේ වඩිනවා, කවුරුත් වන්දනා කරන්නේ, ඔබ කවුද කියලා. මම මේ මම දාසේ බුදුරජාණන් වහන්සේගේ. කවුද මේ කියන්නේ? චක්‍ර දේවේන්ද්‍රයනේ. අන්න ඒ වගේ අපිට බුදුරජාණන් වහන්සේ දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දැනෙන තැනක් තියෙනවා. අන්න ඒකෙන් බුදුගුණේ සිහිපත් කරන්නේ නේද? දැන් හිතමු, දැන් අපි හිතමු කවුරු හරි මේ අපි දැන් කලින් ගියපු නැති තැනක් තියෙනවා, ලස්සන තැනක් තියෙනවා කියලා කවුරු හරි කියනවා. මෙතනට මම ගියා, පුදුම ලස්සනයි, හරිම ලස්සන තැනක් කියලා එහෙම කිව්වොතින් එයාට මොකද හිතෙන්නේ?
යන්න හිතෙනවා.
එයාට යන්න හිතෙනවානේ. මම පුංචි ලෝකේ උපමාවක් කියේ, උදාහරණයක්, යන්න හිතෙනවානේ. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන කියන අරහං සුදුසුයි, සුදුසුයි කියන්නේ සියලුම පුදු පූජාවන් ලබන්න සුදුසුයි. ඇයි සුදුසු? සම්මා සම්බුද්දයි. උත්තරම අවබෝධ කරගත්ත, මනවින් අවබෝධ කරගත්ත, ඉතිරි නැතිව අවබෝධ කරගත්ත. එතකොට මොකද ඇති වෙන්නේ? ඒ ගුණේ පැත්තට යොමු වෙන්නේ වෙනවානේ. ඒ ගුණේ පැත්තට යොමු වෙන්නේ. විද්‍යාචරණ සම්පන්නයි. විද්‍යා කියලා කියන්නේ අවබෝධය. චරණ කියන්නේ හැසිරීම. සම්පන්නයි කියන්නේ යුක්තයි. දැන් ඕන්න හිතන්නකෝ. දැන් දැන් ලෝක ජීවත් වෙන පුජ්‍යලේ කියලා හිතමු. එයා රැකියාව කරනකොට ඒක විදිය. රැකියාවට ගෙදර ආවට පස්සේ තව විදියක්. මිතුරන්ගේ ඉස්සරහ තව විදියක්. කඩපොලට ගියාට පස්සේ තව විදියක්. එක එක විදි හැඩ වෙනස් වෙනෝනේ. එයාගේ හැසිරීම විවිධයි නේද? හැබැයි බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ විවිධ වෙලාවට විවිධ ස්වභාවයක් නැහැ. විඥාචරණ සම්පන්නෝ අවබෝධයෙන් යුක්ත චරණයක් තියෙනවා. ඒක දවල්ද, ඒක රෑද, ඒක පිරිස ඉදිරියද, පිරිස නැති තැනකද, රහසිගතවද, විවෘතවද? එහෙම කාරණයක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ චරණය, බුදුරජාණන් වහන්සේගේ ජීවත් වීම කියලා කියන්නේ මොකක්ද? අවබෝධයෙන් යුක්ත හැසිරීම. මම කියන්නේ ඉන්නවෝ බුදුරජාණන් වහන්සේ ගැන මේ කියන්නේ. මම කියන්නේ තක අරහත්ය නෙමෙයි, බුද්ධත්වය නෙමෙයි, බුදුරජාණන් වහන්සේ කියන උත්තරමයන් වහන්සේ. ලෝකේ එක අපි කවලම් කරගන්න හොඳ නැහැ. අරහත්ය කියන්නේ එකක්, අරහත්ය කියන්නේ එක කාරණයක්. රහතන් වහන්සේ කියන්නේ එක ගුණ එකක්. තව කාරණයක් නේද? ඊට පස්සේ දැන් මොකද මේ ඊට පස්සේ සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ එකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන උත්තමයන් වහන්සේ කියන්නේ තවත් උත්තමයක් නේද? අන්න ඒ විදිහට අපි අර ඒ විදිහට අපිට පුළුවන් විදිහට ඒ ගුණ සිහිපත් කරගන්න. මොන දැන් ඒ අපිට දැනෙන විදිහ. මම කා ලස්සන තැනක් කියන්නම්. මේ එක වෙලාවක මතක නැති මේ තේරි ගාතාවක් තියෙනවා. තේරි ගාතාවක් තියෙනවා, රෝහිණී තේරි ගාතාව කියලා. මේ ඒ රෝහිණී තේරි ගාතාවේදී මේ රෝහිණීට මට මතකෙදිත් තාත දොස් කියනවා මේ භික්ෂුන් වහන්සේලා මේ සම්බන්ධයෙන්. ඉතින් මේ රෝහිණී වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලාගේ ගුණ මේ තාත දොස් කියනවා. මේ මොකද්ද, උදේට අවදි වුණත් අවදි වෙන්නේ මේ මොකද්ද සමනාති බෝති පංසයති සමනාති පටි බුද්ධස්සේ සමනානමේ කිත්තේසේ සමනී නුන බයිසති නේද විපුලං අන්නංච පානංච සමනානම් පයච්චසේ රෝහිණී දානි පුච්ඡං කේන තේ සමනා පිය සාමාන්‍ය අදහස තමයි මේ රෝහි පින්වත් රෝහිණී දියණියනි මේ මොකද්ද නුඹ නිදා ගන්න කොටත් ශ්‍රමණයෝ කියන නම ගැනමයි කියන්නේ. ශ්‍රමණේ අවදි වුණත් නිදාගත්තත් නැගිටින්නේ ශ්‍රමණයන්ගේ ගුණ කියාගෙන. නිදා කියන්නේ අවදි වෙන කොටත් ශ්‍රමණයන්ගේ ගුණ කියනවා, නිදා ගන්න කොටත් ගුණ කියනවා. අනිත් හැම වෙලාවෙම කියන්නේ ගුණ. ඊට පස්සේ කියනවා දැන් මහාන වෙන්නවත් හිතාගෙන ද ඉන්නේ කියලා. එහෙම අහනවා. ඊට පස්සේ අර තාත දොස් කියන ශ්‍රමණයෝ කියලා කියන්නේ අකම්මකාම අලසාව පරදත්තුප ජීවිනෝ ආසංසුකා සාදුකාමු කියන තේ සමනාපිය එන මේ භික්ෂූන් වහන්සේලා කියලා කියන්නේ දැන් මේ දොස් කියනවා මේ කිය දොස් කියනවා මේ භික්ෂූන් වහන්සේලා කියන අකම්මකාම අලසාව ශ්‍රමණයෝ කියල කියන්නේ මේ ශ්‍රමණයෝ කියල කියන්නේ තමන්ට අනුන්ට වැඩදායක කිසිම දෙයක් කරන පිරිසක් නෙවෙයි, මහා කම්මැලි පිරිසක්. අනුන් දෙන දේවල් වලින් තමයි ජීවත් වෙන්නේ. මේ අනුන් දෙන එක්ම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රසම බොජුන්ම තමයි කැමති. ඒ නිසා කොහොමද මේ ඔබට ඔය ශ්‍රමණයෝ ප්‍රිය වෙන්නේ කියලා අහනවා. අන්න ඒ වෙලාවේ දැන් අර දැන් ඒ දැන් රෝහිණී තෙරණින් ඉන්න රෝහිණී කියන තැනැත්තිය මේ දැන් මොකද සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සුපටිපන්නෝ එහෙම කියන්න ගියේ නෑ. ඒක එයාවේ නෑ. හැබැයි ඇයට දැනිච්ච විදියට ගුණ කියනවා. ඇය කියන කම්මකාම අනලසා කම්ම සෙට්ටස්ස කාරක රාගන් දෝසම් පජහන්ති තේන මේ සමනාපිය. මේ ශ්‍රමණයෝ කියලා කියන්නේ කම්මකාම කියන්නේ පැවිද්දට අදාළ දේවල් කරනවා. අනලස කම්මැලි නැහැ, උත්සාහවත්, පැවිද්දට අදාළව කටයුතු, කම්ම සෙට්ටස්ස කාරක ශ්‍රේෂ්ඨ වූ කර්මය වන නිවීම සඳහා අදාළ කටයුතු කරනවා. රාගං දෝසං පජහන්ති, රාගය ද්වේෂය දුරු කරනවා. තේන මේ සමනාපිය. ඒ නිසා ඒ ශ්‍රමණයන් වහන්සේ මට හරි ප්‍රියයි. තීනි පාපස්ස මූලානේ දුනන්ති සුචිකාරිනෝ සබ්බං පාපං පරිහිනේසං තේන මේ සමනාපිය. ඒ කියන්නේ මකදී ශ්‍රමණයන් වහන්සේලා මේ සියලු පාපයන් ලෝභ දෝෂ මොහ කියන මුල් තුනම විනාශ කරනවා. නිවරදි ක්‍රියාවන් පිරිසිදු ක්‍රියා කරන උන්වහන්සේලාගේ සියලු පාප දුර වුණා. ඒ නිසා මා ශ්‍රමණයෝ හරිම ප්‍රියයි කියලා කියනවා. ඔන්න ඔය විදිහට මේ ලස්සනට ගාථා ටිකක් කියාගෙන කියාගෙන යනවා. ඒ ඇයට දැනිච්ච විදිහට තමයි මේ ශ්‍රමණයන් වහන්සේලාගේ ගුණ කිව්වේ. හරි ලස්සන වෙරේ රෝහිණී කියලා තේරී ගන්නවක තියෙනවා. ඒක ටිකක් බලන්න මේ වෙලාව නැහැ. ඒක ඔක්කොම තරම් කියන තරම්. ඉතින් අර මේ මම කියන්න උත්සාහ ගත්තේ මහත්මයා මේ ඒකේ අර මේ ඔන්න මං කරුණු තුනක් කිව්වා. එක ලෝකේ සරල කියන්නේ ඇදහිලි පුදුසිරිත් විශ්වාසයක යන එක අමූලක මේක. ඊට පස්සේ දැන් ඒකට වඩා එහා යෑම අපිට තියෙන්න ඕනේ. අන්නේ එහා යෑම අනිත් එක තමයි සත්තාගත බෝධින් සද්දින්ද්‍රියන්. ඒක දැක්මක භාවිතය. ඒක මට මෙනෙහි කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අන්න අර තමන්ට දැනෙන විදියට බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ. දැන් සරල දෙයක් කියනකො ඒ තේර මේ සුල්ද පන්තක තේර ගාතාවේ කියනවා වැඩිමහල් අයියා ස්වාමීන් වහන්සේ මියා ගෙදර යවන පැවිදි යන්න උපවිදි වෙන්න කියලා. දැන් ඉතින් යන්නත් බෑ. අර දොරකොඩට වෙලා ඉන්නවා වේදන. බුදුරජාණන් වහන්සේ වැඩියලු වැඩම කරලා තෙර ගාතයි කියනවා. බුදුරජාණන් වහන්සේ මගේ ඉස් අත ගෑව කියලා කියනවා, ඔළුව අත ගෑව කියලා කියනවා තෙර ගාතයි. අන්න ඒ වෙලාවේ මට හරියට දැනුණා කියලා කියනවා ඒක. අන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ නේද? සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේ, සමහර වෙලාවට කිලන්තෝස්මි ආනන්ද මට ආනන්ද කලන්තේ වගේ පිපාතෝස්මි ආනන්ද මට පිපාසයි ආනන්ද නේ මගේ ශරීරය දැන් දිරා ගියපු මේ කරත්තයක් වගේ. හැබැයි ඒ කොච්චර කොහොම අමාරු වුණා කියන නුඹලාට මොන හරි ආන්න කියන අහන්න මගෙන් අහන්න බැරි නම් ධර්මය දන්න කෙනෙක්ගෙන් හරි මේක අහගන්න බලන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණය දැන් බුදුරජාණන් වහන්සේ පයින් කොච්චරද වැඩි යන කුසාති වගේ අන්නේ වගේ අර අතිමානුෂීය කාරණාවල් අපි සිහියට නගා ගන්නවා. අර ඔන්න ඔය විදිහ තමයි පියවර තුන මම කිව්වේ. අර පහළම අඩියේ මෙනෙහි කිරීම සහ අර දැනෙන විදිහට මෙනෙහි කිරීම. අනිත් ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ අර ඒක තමයි හරිම අර්ථය. හැබැයි එතනට යොමු වෙන්න නම් මේ දැනෙන තැනින් යොමු වෙන්නයි ඕන.
පැහැදිලි සංස් ගොඩා පැහැදිලි නා හරිම ලස්සන පැහැදිලි කරා. ඔම් පිං සරණාස තිරුවන් සරණයි.
ඒ තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
තිරුවන්.
තිරුවන් සරණයි හැම දිනටම අපි අදට අවසාන කරමු. හොඳයි අදත් ඉතින් ඉතාම ගැඹුරු ධර්ම කාරණ අපි ඉතාම සරලව අපි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. අපිටත් කිසි චිත්ත ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ පැහැදිලි කිරීම තුළ. ඉතින් ඒ නිසා අපි සපයාගත්තේ සියලු කුසල් ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. ස්වාමීන් නිදුක් නිරෝගී චිරචීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ටත් ගුරුපාදින් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ අයටත් සෞදරාටව තාම ඉක්මනින් මේ නිවන අවබෝධය සඳහා මේ කුසල හේතු අස්වාද වෙන ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේට විනෝ මේ සාකච්ඡා අවසන් කරන ලෙස සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. අන්තන්සේරීත් කුජදාමෝ ධර්ම සාකච්ඡාව සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අසාමාන්‍යයි. ඒ අසාමාන්‍ය ධර්මය ලෝකයට ශ්‍රාවකයාණන් වහන්සේලා ඉදිරිපත් කළා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ උතුම් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දුන්න මාතිකදෝපම සූත්‍රය ඇත්තටම මට සමීප වුණේ මගේ ගුරුදේවයාණන් වහන්සේ නිසා, අපේ ලකුසායන් වහන්සේ නිසා. එසේ නොවන්නට සූත්‍රය ඇත්තටම මේ විදිහටවත් මට සමීප වේවිද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරලා මේ දුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුත්ත පුජදාහමේ මුලින්දලා කටයුතු කරේ මාචාර්ය රවි කොග්ගල හිමිතුමා, ඒ වගේම සංවිධානය කරන්නේ සුනන්ද මහත්මයා, සහභාගී වෙච්ච මේ ගිහි පැවිදි සෑම සියලු දෙනාටම, ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෑම සියලු දෙනාටම, සියලු දෙනාටම මේ දහම් කාරණාවන් සහ මේ සාකච්ඡාව මේ අදහස් දැක්වීම ධර්මාවබෝධය පිණිසම, මේ ගෝර කටක සංසාරයෙන් එතර වීම පිණිසම හේතුපකාර වේවා. සියලු දෙනාටම සැනසෙල්ල උදා වේවා. හිත දහමට යොමු වේවා. අප්‍රමාදයේ පිණිසම හිත යොමු වේවා. වෙරවීරිය පිණිසම, ධර්මාවබෝධය පිණිසම, අතිරේක අනවශ්‍ය යැයි හැඟෙන දේවල් අපේ ජීවිතයේ වර යෙදෙනවා නම් ඒවයින් අයින් වෙන්නට, යහපතේ යෙදෙන්නට සිතන පතන සිතන ගතිය චින්තනික හැකියාව දියුණු වෙන්නටත්, ඒ ප්‍රමු ධර්ම කාරණාවන් විචක්ෂණය කිරීමට යොමු වීමටත් අපි සියලු දෙනාටම මේ පුණ්‍ය ශක්තියෙන් උපකාර වේවා කියලා අදට මෙතකින් සමාර කරමු. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි. සුනන්ද මහත්මයාට සියලු දෙනාටම තෙරුවන්
සරණයි. තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම සාදු සාදු.
There was something. There was something.